ஆகவே அக்டோபர் மாதத்தாக இருந்தால் ஸ்ரீலங்காவில் சிட்னி விழாவின் ராத்திரி அட்டு காத்தன தர்ம சாட்சாவட்டாய் அப்படி ஆரம்ப கிளபாதின்னே மீக்கு யூரோப்பிய கல்யாண மித்திரன் விசேஷம் சூதானந்தர் படுத்தான போர் மதக்கிறோம் இது அப்படி பசுகிய மாசுக்கு பேசுறீங்க சட்டம் பசுகிய காலே தூள் கோகல்கி மகாத்மா தமக்கு இக்கத்து விழா சாட்சா சிலை மகா புண்ணும சூத்திரை கூட ஏகே மனசு அதாத் ஏகே திகு அப்படி ஏகே இத்திரி கூட சகோதரட் கதாகல் தேவல் நிலவல் கருகே சக சகோதரட் அப்படி ஏ சூத்திரேம தோலகின சாக்காட்சி பலபோத்தேனோ இது சாவன சிசிலேன் மாம இசாமத் முதல்வன் ஆராதனா கிடைச்சிட்டு ஆச்சாரிய ரவி பொங்கல்கி மகாத்மாட்ட அது சாக்காட்சாவட்டு ஆரம்பிய லவாதேன்
තෙරුවන් සරණයි අද මටත් ඒ කිව්වා වගේ පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙනවා මම මේ අද මාතරින් කනෙක්ට් උනේ එකක් මං හිතන් හිටියා තව පැයක් තියෙනවා කියලා ඒ වුණාට මේ වෙලාව වෙනස් කරපු හින්දා එහෙමයි ඉතින් මේකේ ගැටලුවක් නැහැ මට ගැටලුව තියෙන්නේ මං ළඟ අපහු අර මේ මහා පුන්නම සූත්‍රයේ මේ අර ડોකියුමන්ට් එක නැහැ ඒ වුණාට අපි ඒකම ඒකෙන් මතුවන කරුණු සාකච්ඡා කරන හින්දා ඒ කරුණු මතම සාකච්ඡාව කරගෙන යමු මොකද මට හිතුණා අපි වෙන වෙන සූත්‍ර සම්බන්ධ කරගෙන යනවට වඩා අපි යම්කිසි කරුණක් අරන් ධර්ම කරුණක් අරන් ඒක નિරවුල් වෙන ටිකක් සාකච්ඡා කරන එක හොඳයි කියලා විශේෂයෙන් මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීමකදී ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා එහාට ගියොත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ එහෙනම් මේක පැහැදිලි වෙනකන් අපි මේ ගැන කතා කළොත් හොඳයි කියන එක ඉතින් අපි ගොඩාක් දුරට සාකච්ඡා කළා මේ රූපය සම්බන්ධව ඒතෙන්දී අපිට හුඟක් ප්‍රශ්න තියෙනවා මේ මූලිකවම අපි ලෝකෙට අයිති මට්ටමෙන් දකිනකොට හිතන රූපය සම්බන්ධ මට්ටමයි ඊළඟට ලෝකෝත්තර දර්ශනයේදී මේ රූපය කියන්නේ මොකද්ද ඉතින් බුදුරජාණන් වහන්සේ රූපය පිරිසිඳ දකින්න කියනවා ඊළඟට ඒ රූපය දැනගන්න ආයතන පිරිසිඳ දකින්න කියනවා ඒ පිරිසිඳ දකින්න උන්වහන්සේ වදාළ ක්‍රමය මොකද්ද ඒ දැකීම තුලින් එන අවබෝධය මොකද්ද කියලා ඒ ගැන දල අවබෝධයක් ලබා ගන්න වෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න ඒකට අවශ්‍ය දේවල් අපි තවදුරටත් සාකච්ඡා කරන්න බලමු එතකොට මහා පුන්නම සූත්‍රයේදී සඳහන් වුණා රූපස්කන්ධය කියන්නේ මොකද්ද එහෙම නැත්නම් රූපස්කන්ධය පණවන්නේ කෙතකින්ද කියලා ප්‍රශ්න කරන එකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි යම්කිසි රූපයක් අර 11 ආකාරයට වර්ග වෙනවා නම් ඒ කියන්නේ අපි අතීත රූප අනාගත රූප වර්තමාන රූප දුර රූප ළඟ රූප සියුම් රූප ඕලාරික රූප ප්‍රණීත රූප හීන රූප ඒ කියන්නේ අපි කැමැති අකමැති ඔය වගේ එහෙම ඊළඟට අජ්ජත් රූප බහිද්ද රූප ඒ කියන්නේ මේ අභ්‍යන්තර අපි ගත්තොත් ශරීරයට අයිති රූප ශරීරයෙන් බාහිර රූප අන්න ඔය වගේ 11 ආකාරයකට යම්කිසි රූපයක් පණවනවා නම් ඔන්න ඕකට කියනවා රූපස්කන්ධය කියලා ඒක මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා ඒ වගේ පංච උපාදානස්කන්ධයටම විස්තර කරනවා මෙතන මම මේ ටිකක් මතක් කරන්න ඕන එතන රූපස්කන්ධය කියනවා මිසක් රූප උපාදානස්කන්ධය කියලා නෙමෙයි එතන යෙදෙන්නේ රූපස්කන්ධය පණවන්නේ කෙතකින්ද මේ 11 ආකාරයෙන් කොහේ හරි රූපයක් ගැන කතා කරන්න පුළුවන් නම් ඔකට රූපස්කන්ධය කියනවායි කියලා ඒකම අපි තව පැත්තකින් ආවා දැන් රූපයේ ඇත්ත දකින්න රූපේ පිරිසිඳ දකින්න බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ මාර්ගය මොකද්ද ඒක එකක් තමයි රූපයේ අනිච්ච සංඥාව වඩන්න කියනවා يعني පංච උපාදානස්කන්ධෙම අනිච්ච සංඥාව වඩන්න ඕන එතකොට ඒකේ රූපයේ අනිච්ච සංඥාව වඩන්න එතෙන්දි සඳහන් වෙනවා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන අනිත්‍යකුත් තියෙනවා ලෝකෙට අයිති. ඒ කියන්නේ රූපයක් තියෙනවා ඕක වෙනස් වෙනවා. ඊට අමතරව දැන් අනිච්ච සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අපේ මේ කෙලෙස් දුරු වෙන්න නම් කෙලෙස් කියලා අදහස් කරන්නේ කාමරාග, බවරාග, දික්ටි, ඊළඟට අස්මිමාන, අවිජ්ජා වගේ ඒ කෙලෙස් දුරු වෙන්න නම් අනිච්ච සංඥාව වඩන්න කියනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේ කෙලෙස් දුරු වෙයිද කියලා ඒක විස්තර කරනවා එතකොට රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන මෙන්න මෙහෙමයි කියලා එතෙන්දි කරුණු තුනක් කියනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියලා එතකොට අන්න ඒ තුනට අදාළව යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒකට කියනවා රූපේ අනිච්ච සංඥාව වඩනවා කියලා ඒ කරුණ අනිච්ච සංඥා සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මේ දේවල් දීලා තියෙන්නේ රූපය පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් රූපයේ ඇත්ත ඇති හැටි දකින්න. අපි කාලියෙන් කිව්වොත් රූපය පිළිබඳ යථාභූත ඥාණය ඇති කරගන්න. ඇයි අපට එහෙම ඇති කරගන්න වෙලා තියෙන්නේ දැනට අපට රූපය පිළිබඳ තියෙන ඥාණය මේ ඇත්ත ඇති හැටි නොවන නිසා ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ඥාණය ආවනම් මාර්ගඵල එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒකට දැනට ඉන්න මට්ටම ලෝකේ ඇත්ත ඇති හැටි දැකපු මට්ටමක් නෙවෙයි. කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නෙමෙයි අපේ තියෙන කෙලෙස් මට්ටමට අවිද්‍යාවෙන් මෝහයෙන් දකින මට්ටමක තමයි අපි මේ ලෝකේ බාර අරන් ඉන්නේ. එතෙන්දී අපි රූපයක් ගැන දැනගන්න එක අපිට හොයන්න වෙනවා මේ ආයතන මට්ටමින් අපි ඇහෙන් දැකලා රූපයක් ගැන දැනගන්න පුළුවන්. කනෙන් අහලා රූපයක් ගැන දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් නාසයෙන් ආග්‍රහණය කිරීම නිසා දැනගන්නවා. දිවෙන් රස බැලීම නිසා දැනගන්නවා. කයෙන් ස්පර්ශ ලැබීම නිසා දැනගන්නවා. ඊළඟට හිතෙනුත් සිතලා දැනගන්නවා. එතකොට ඒ දැන ගැනීම තුළ අපිට රූපයක් ගැන එන අදහසයි රූපයේ පවතින යථාභූත ස්වභාවයයි මොකද්ද කියන එක ගැන නුවණින් විමසන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය ටික තමයි අපි කතා කරගෙන යන්නේ. එතෙන්දී අපි දන්නවා දැන් රූපයක් අඳුරගන්නකොට රූපයේ ලක්ෂණ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා අපි මං හිතන්නේ සාකච්ඡා කළා හතර ආකාරයකට රූපයක් අඳුර ගන්න පුළුවන්. එක විදිහක් තමයි අපේ ආයතන වලට අහු වෙන නිසා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයට යම් කිසි දෙයක් ගෝචර වෙනවද ඒක රූපයක් කියලා බාර ගන්නවා. ඊළඟට ඒ ආයතන පහමත් රූප. ඇස කන නාසය දිව ශරීරය කියන මට්ටමත් රූප විදිහට. එතකොට ඔය 10න් එකක් නම් අනිවාර්යෙන් රූපයක් විදිහට අපි පිළිගන්නවා. දෙවෙනි එක තමයි සතර මහා ධාතුයෙන් යම් කිසි දෙයක් සකස් වෙලා නැත්නම් ඒකේ සතර මහා ධාතු ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන් නම් ඒකටත් අපි රූපයක් කියලා කියනවා. තවත් ආකාරයකට තමයි ආහාරය නිසා පවතිනවා නම් ආහාරයේ යැපෙනවා නම් ඒකටත් අපි රූපය කියලා කියනවා. අනිත් හතරවෙනි එක තමයි රුප්පණය වෙන අර්ථෙනුත් රූපය කියලා කියනවා. රුප්පණය කියන්නේ වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ වෙනස් වෙන්නේ මොනවයින්ද? සීත, උෂ්ණ, මැසි, මදුරු, සර්ප ආදී මේ බාහිර හේතු නිසා වෙනස් භාවයකට පත් වෙනවා නම් ඕකටත් රූපය කියලා කියනවා. එතකොට ওই මට්ටමින් තමයි අපි රූපයක් අඳුරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්න මට්ටමට රූපයක් තියෙනවා නම් ඒක රූපයක්ද මේ මේ මොකද්ද රූපය කියලා අඳුරගන්න මට්ටම. එකෙන් පස්සේ රණිච්ච සංඥාවේදී දැන් ඉති රූපං කියනකොට ඔන්න ඔය ආකාර වලින් අපිට රූපයක් කියන එක අපේ මට්ටමට අඳුර ගන්න පුළුවන්. ඒ එහෙම දැන් යම්කිසි රූපයක් දැනගත්තට පස්සේ අපි ඕකේ බලන්න වෙනවා මේකේ සමුදය මොකද්ද, මේක හට ගන්න හේතු මොනවාද, ඊළඟට මේ සමුදය යෙදුන් නැත්තම් මොකද්ද රූපේ தත්ති, රූපයක් පිහිටයිද, රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද, එහෙම නැත්තම් තියෙන රූපේ නැති වුණාද, වෙනස් වුණාද, මොකද්ද මේ කියන එක. එතකොට යම්කිසි දෙයක සමුදය තියෙනකන් ඒ දේ තියෙනවා, සමුදය නැත්තම් ඒක නිරුද්ධයි, ඒක ගැන කතා කරන්න බෑ. දැන් ඒකත් අපිට දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය පැත්තෙනුත් අදහසක් ගන්න පුළුවන්. ඒක රූපය කියන එකේ රූප සමුදයකුත් තියෙනවා. ඒකේ අත්තගමය කියන එක ඒක මම තේරුම් අරන් තියෙන්නේ සමුදය යෙදුන් නැත්තම් පිහිටන්නේ කියන මට්ටම. ඒ කියන්නේ නිරෝධයට සමාන මට්ටමක්. එතකොට තියෙන දෙයක් නැති වුණා නෙමෙයි, හේතු තියෙනවා නම් මේක තියෙනවා, හේතු නැත්තම් ඒක ගැන කතා කරන්නත් බෑ, ඒක පිහිටලා නැහැ කියන මට්ටම. අන්න ඔයගේ අවබෝධයක් විදිහට තමයි මේ රූපය පිරිසිඳ දකින්න නම් අපි වඩන්න ඕන මාර්ගය තනිච්ච සංඥාව වඩන්න. ඒක වඩන්න කලින් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. හොඳයි, මේ ටික තමයි මම මේ කෙටියෙන් අපි සමරයිස් කළොත් මේ සාකච්ඡා කරපු ඒවා. ඒකට තවත් අදාළ යම් කිසි දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි බලමු මොනව හරි ගැටලු තියනවාද නැත්නම් මේව ගැන අදහස් තියනවාද කියලා ඉස්සෙල්ලා. තෙරුවන් සරණයි.
අනිත්‍ය ගැන හිතනකොට දැන් අර සත්‍යමක් නැත්නම් කියලා දැන් අපි සාමාන්‍යයෙන් අපි ප්‍රකෘති ලෝකය කියලා කියන නම ඒක වෙන්නේ නැති. අපි තමයි බාහිරින් අපි තිබෙන යම් යම් දේවල් වල අනිත්‍යයන්. ඒ වගේම යම් ආකාරයක අපි දැන් අදට කතා කරන රූපේ එහෙම තියෙන අනිත්‍ය ස්වභාවයන් ගැන නම් මට ප්‍රශ්නයක් වශයෙන් තියෙන්නේ ඒක හිමම දැන් උදාහරණයක් වශයෙන් ගත්තත් අපි සාමාන්‍ය ජීවිතයේදී අපේ විවිධාකාර අනිත්‍ය දේවල් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වයිතට යනවා, ලෙඩ හැදෙනවා. ඒ වගේම තමයි වාහනයක නැගෙන යනකොට තහි මුව ඔක්කොම අන්තිමට අර යම් කිසි ආකාරයක දුකක් අපිට ඇති වෙනවා. මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල්. ඒ වෙන බහැරට යන්න බෑනේ. අපි භාවනා කරන්න ගියා. යෝග අපිටම බහර උනා කියලා මේ වත්තක් ගන්න. ඒත් අපිට සාමාන්‍ය ජීවිතයක් මේ ජීවිතේ ගත කරන්න වෙනවා. ඉතින් විවිධාකාරයේ අනිත්‍ය නිසා මැතිවෙන දුක් ඇති වෙනවා. ඒ නැති වෙන්නේ නැහැ. මට ප්‍රශ්නේ ආවේ දැන් අපි මෙතනදී අනිත්‍ය නිසාම මේ හැමදේ නිසාම දුක ඇති වෙන කියන එකත් ප්‍රශ්නයක්. මොකද බුදුහාමුදුරු මේ ධර්මයේ දේශනා කළේ දුක ගැන ආයතනේ. උදාහරණයක් වශයෙන් අපිට මේ ක්‍රියාව වගේ රටක විශාල මිනිස්සු මැරෙනවා කියලා තහනම් සැකකන ඉච්චර ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ රටල. ඉතින් මේ එහෙම ඇහුණා කියලා. දැන් අපේ මට ඒකේ සංඥාව නැහැ කියන්නේ තැනි මට යම් කිසි ආයතන එක ගැන දැනීමක් තියෙනවා. සමහර ටීකට එන ඒක දුක නැති වෙන්නේ ඒකට තිබෙන සමහර විට අර සංඛාව සම්බන්ධයේ අඩු වෙන නිසා වෙන්න පුළුවන්. ඒකයි මට අහන්න ඕන කමක් ඇත්තටම. එතකොට ධර්මයක් වශයෙන් මේ රටේ කවුරු හරි අපිට මේ වගේ යම් කිසි ප්‍රමාණයක් ලැබුණොත් සමහර විට වැඩි යම් කිසි ආකාරයක දුකක් නැණෙයි. ඊළඟට මගේ පවුලක කෙනෙකුට එහෙම දෙයක් දුකක් දැනෙයි. එතකොට අර අනිත්‍ය නා පහියටම මේක ඒක උනා කියලාම එහෙම අපිට දුකක් දැනෙනවද? එතකොට ඒක දැනෙන්න සම්බන්ධ වෙන තණ්හාවේ ප්‍රමාණය එතනදී ඇතුළත් වෙන එකට තිබෙන ඒ වගේම ඉතින් එතනදී අපි අර පංච උපාදානස්කන්ධයට දාලා බලනකොට එතකොට ඒක කොතනද නතර වෙන්නේ කියලා කියන්නේ අපි තුමුද සංඥාවක් තියෙනවනේ අපිට මිනිස්සු නැරෙනවා කියන සංඥාව ඒක පිළිබඳ දැනීම තියෙනවා. නමුත් ඒක තණ්හාවකට යන්නේ නැති නිසාද එතන ලැබෙන වේදනාවකට සංඥාවට වැඩි මක් දැන වේදනාව ඊටද වේදනාවක් වශයෙන් එන්නේ නැති නිසාද තණ්හාවකට යන්නේ නැත්තේ ඒක නිසාද දුකක් ඇති වෙන්නේ නැත්තේ කියන ඒ වගේ දැන ගැනීම දැනගත්ත කියලා දැනගන්න කැමති පෙරුවන් සරණයි.
සමාවෙන්න මේ කටුනන මට ඒක කියා ගන්න පුළුවන් ඉතරයි. නෑ මම හිතනවා දෙරුක් මහත්මයා අපිට ප්‍රශ්නේ පැහැදිලි කියලා. කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා සබ්බ සංඛාර දුක්ඛ කියලා. නම් අපිට තේරෙන විදිහට මේ බාහිර ඈත අපි අඳුරන්නේ නැති කවුරු හරි මරණක් එකවත් මොනවා භූමි කම්පා වුණා කියලා දුකක් අපිට එන්නේ නැහැ කියන එක. එතකොට ඒකට තණ්හාව සම්බන්ධ වුණාම නේද දුක එන්නේ කියන එක වගේත් ඔබතුමා අහුවා. ඒ ප්‍රශ්න අපිට මම හිතනවා තේරෙන්න ලාකුකලි මාතෙන් ඔබතුමාට යන්න නම් ඒකටත් ඒ වගේම මම හිතන්නේ ජෝතිපාල මාතෙන් අහපු ප්‍රශ්නෙත් අපි ඒක තමයි මේ කරන්නේ. අතන කොහොමද මේ මුත්‍රාගාරයෙන් අනිත්‍ය බලන්නේ කියන එක තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි ඔබතුමාට මාතෙන් ඔබතුමාට යන්න
පුළුවන්. තෙරුවන් සරණයි. අපේ දිල්රුක් මහත්මයා අහද්දී අපිට පෙනුණා දැන් මරණය ගැන එහෙම මේක තමයි අනිත්‍ය කියන අදහසෙන් තමයි ඔය කතා කරන්නේ. මේකෙනි තියෙන දෙයක් වෙනස් වෙලා ගියා. ඉතින් මේක ගැන අපි ටිකක් ගැඹුරින් විමසන්න ඕන. එහෙම දෙයක් තියෙනවා. ඔක තමයි මම කිව්වේ අර ලෝකෙට ආйти අනිත්‍ය කියලා. ඒ කියන්නේ ලෝකෙට ආйти යම් කිසි කෙනෙක් ඉන්නවා නැත්තම් දෙයක් තියෙනවා. ඕක වෙනස් වෙලා යනවා, විනාශ වෙලා යනවා, මරණයටපත් වෙනවා. ඒකත් දුකක්. ඒ කියන්නේ ලෞකික වශයෙන් අපිට එන දුකක්. ඒ දුකේ අඩු වැඩි ගතියකුත් තියෙනවා. දැන් හැම මරණයම අපිට දුක් ඇති කරන්නේ නැහැ. ඒ දිරුක් මහත්මයා පැහැදිලි කළා වගේ අපිට ඇලීම වැඩි වෙන තරමට තමයි මේ මරණය අපිට දුකක් වෙන්නේ. දැන් පවුල කෙනෙක් නැහැ, දැයෙක් යාළුවෙක් වුණොත් අපිට දුක වැඩි. වෙන රටක, විදේශ රටක කවුරු හරි මැරුණාට එහෙම එච්චර දුකක් අපිට හටගන්නේ නැහැ. ඉතින් එතන පැහැදිලිවම පේනවා මේ මරණය නෙමෙයි දුකට හේතුව, එතන අපේ තියෙන ඇලීම. ඇලීම වැඩි නම් දුක වැඩි. ඇලීම අඩු නම් දුක නැහැ. සමහර විට ඕක අපේ ගැටීම පැත්තට ගිහිල්ලා නම් සමහර විට සතුටක් වෙන්නත් පුළුවන් සතුරෙක් මැරුණ වෙලාවකට. ඒක මම සමහර විට අර අපි කලින් කතාවල කිව්වා දැන් ප්‍රභාකරන් මැරුණ වෙලාවේ මෙහි කැවුම් කිරිබත් తిව්වා රතින් යපත්තු කළා. ඒ වගේ පිරිසක් සතුටු වුණ වෙලාවුත් තිබුණා. ඉතින් ඒක ඒ එකම සිද්ධිය මරණය කියන සිද්ධියෙන් කෙනෙක්ව දුකටපත් කරනවා. තව කෙනෙක්ව ඒකට උපේක්ෂා ගතියක් තියෙනවා. තව කෙනෙක්ව ඒකෙන් සතුටු වෙන මට්ටමකටත් එන්න පුළුවන්. එතකොට මේ ඔය දුකයි සතුටයි කියන දෙක ටිකක් නුවණින් විමසුවොත් අපිට පේයි මේක සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති මට්ටමක්. කෙනෙක් එකම සිද්ධියකට සැපක් විඳිනවා, තව කෙනෙක් එකම සිද්ධියකට දුකක් විඳිනවා. ඔතන තියෙනවා මෙහෙම දෙයක්. ඔතන මේ ලෝකෙට අයිති සැප දුක කියන එක සාපේක්ෂයි. ඒක මං තව පැත්තකින් විස්තර කළොත් අපි දැන් කියනවා සතර ආපාය දුකයි කියලා. එතකොට මනුෂ්‍ය ලෝකෙට සාපේක්ෂව සතර ආපාය දුකයි. එතකොට අපි කියනවා සතර ආපාය දුකයි මනුෂ්‍ය ලෝකේ සැපයි. අපි දැන් මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ ගත්තොත් දිව්‍ය ලෝකේ සැපයි. එතකොට දිව්‍ය ලෝකෙට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ දුකයි. ඒ උතන අර ඒ සාපේක්ෂ ගතියක් තියෙනවා. අපි එකක් එක්ක මනිනකොට සමහර විට මේක සැපයි කියලා ගන්නවා. තව එකක් එක්ක මනිනකොට මේක දුකයි කියලා ගන්නවා. දැන් අපි සාමාන්‍ය තමන් කාර් එකක් ගන්නවා කියලා හිතන්. දැන් මේ ලංකාවේ නම් තියෙනවා බොහොම අඩු පන්තියේ කාර් කියලා අපි කියන මරූටි වෙන්න පුළුවන්, 3 wheel වෙන්න පුළුවන් ඒ මට්ටම. ඒතර ඕක නැති කෙනාට ඕකක් ලබා ගන්න එක හරි සැපයි. ඒක තිබිලා ඊට වඩා ටිකක් මිඩල් රේන්ජ් කාර් එකක් ගැන හිතන කෙනාට අනේ අරක තිබුණා නම් නේ හොඳ. මේක ඊට වඩා දුකයි. ඒක තියෙන කෙනාට සමහර විට ඔය බෙන්ස් එකක් වගේ ටිකක් ඊට වඩා එහා රේසින් කාර් පැත්තට එහෙම හිතුවොත් මේ තියෙන එකත් දුකයි අරකට සාපේක්ෂව. අර අඩු එකට සාපේක්ෂව මේක සැපයි. ඒතකොට මේ කතා කරන දුක මතක තියාගන්න මේකේ নিরপেক্ষ தত্ত্বයක් නෙමෙයි, ඇත්ත ඇති හැටි නෙවෙයි. සාපේක්ෂකව අපි මනින මට්ටමක්. එතකොට ඔය දුක සැප දෙකේ තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මේ ලෝකයා ජීවත් වෙන්නේ. එතකොට තමන්ට තියෙන මට්ටමට වඩා ඉස්සරහටවත් මේ සැප ලැබෙයි කියලා හිතාගෙන තමයි අපි ඔය කරන හැම දෙයක්ම කරන්නේ. අපි හිතමු රස්සාවක් කරනවා, පවුල් වෙනවා, ළමයි හදනවා, ඒගොල්ලන්ට හොඳට උගන්වනවා. ඉතින් මේගොල්ලෝ හොඳ ජොබ්ස් කළොත් අපිට හොඳයි. ඔන්නෝම මේ ලෝකෙට අයිති දේවල් සේරම කරන්නේ. නැත්තම් ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා. ඔය දේවල් කරන්නේ අපි දුක් විඳින්න නෙමෙයි ඔය එකක්වත් කරන්නේ. එතන සාපේක්ෂක සැපක් බලාපොරොත්තු වෙන. හැබැයි ඔය ලෝකෙට අයිති සැප දුක් මට්ටම ඕක. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඔතනින් ටිකක් එහාට දෙයක් පෙන්නලා දෙන්න. ඒ කියන්නේ ඔය සාපේක්ෂක මට්ටමේ එකක් තමයි මේ මානව ජීවිතේ මැරුණට පස්සේ අපි ආයේ සුගතියක උපදින්න ඕන. දුගතියේ යන්න හොඳ නැහැ. ඒකත් ඔය ඒ සාපේක්ෂ දුක සැප දෙකේ මට්ටමක්. එතකොට ඒක මේ ලෝකෙට අයිති ධර්මතාවක් පිළි අරගෙන බාර අරගෙන ඒක මත අපි සාපේක්ෂව සැපක් විඳින්න කැමති. ඒ සැප අඩුකමට නැත්තම් දුකයි දුක අඩුකමට අපි සැප කියලා කියනවා. යම්කිසි දුකක් තියෙනවා, තවත් දුකක් තියෙනවා. මෙතන දුක අර දුකට වඩා අඩු නම් අපි මේක සැපයි කියනවා ඒ සාපේක්ෂක මට්ටම. අන්න ඒ වගේ එකක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔය දැන් අපි ලෝකෙට අයිති මට්ටමින් අපි උපරිම සැප තියෙන දිව්‍ය ලෝකේ ගියත් එහෙම නැත්තම් එතනින් එහාට ඒ කාම සම්පත්තියෙන් මිදිලා බ්‍රහ්ම ලෝකවල රූපාවචර අරූපාවචර මට්ටමේ හිටියත් ඒවයි සාපේක්ෂක සුවයක් තිබුණට ඒ කොහේ හිටියත් මේ දුකෙන් ගැලවිලා නැහැ. විශේෂයෙන් සංසාර දුකෙන් ගැලවිලා නැහැ. ඒ කොහේ හිටියත් අපි ආයේ නැවත නැවත ඉපදීපදී සතර අපායටම එන්න පුළුවන්. ඒ 30ක් තලයේ කොහේ හිටියත් මේ දුකෙන් ගැලවිලා නැහැ. එකක් එක මරණින් පස්සේ ආයේ දුක් විඳින තැනකට එන්න පුළුවන් එක පැත්තකින්. අනිත් එක වර්තමානෙත් එතන විඳින දුකකුත් තියෙනවා. ඒ ඒ දුකට තමයි ඔය කෙටියෙන් කියනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකට එන්නේ. එතකොට ඒ දුක මත තමයි මේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. දුක මතමයි ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ලෝකය කියන්නේ මොනවටද අපි අපිට මේ අඳුර ගන්න තියෙන වටපිටාව. තමන්ම වෙන්නත් පුළුවන්, තමන්ගේ ශරීරය වෙන්නත් පුළුවන්, බාහිර දේවල් වෙන්නත් පුළුවන්. ඔය සේරම එකතු කරලා තමයි අපි ලෝකය කියන්නේ. එතකොට මේ ලෝකය හැදිලා තියෙන්නේ තව විදිහට ගත්තොත් මගේ අර මූලික සාකච්ඡාවට આવොත් රූපවලින්. රූපවල එකතුවකට තමයි ලෝකය කියන්නේ. ඒ රූප තමයි අපි ඔය 11 ආකාරයට බෙදලා තියෙන්නේ. අජ්ජත් රූප වෙන්න පුළුවන්, බහිද්ද රූප වෙන්න පුළුවන්, ඒ වගේ 11 ආකාරය. එතකොට ඒ රූපවලට පුළුවන් අපිට සැප දුක් දෙන්න. ඒ සැප දුක් කියන එක ලෝකෙට අයිති වෙන් කිරීමක්. ඒක ඇත්ත ඇති හැටියට වඩා අපි බලන ආකාරය අනුව මේක සැපයි කියලා වෙලාවක හිතෙනවා. ඒකම දුකයි කියලා තව වෙලාවක හිතෙනවා. ඒකෙන් පේනවා ඒක සාපේක්ෂක දෙයක්. එතකොට මේකේ ඇත්ත ඇති හැටි තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඔය කොයි විදිහට ගත්තත් ඔය පංච උපාදානස්කන්ධේම දුකයි. ඒකයි මේ ලෝකෙන් එතර වෙන්නම ඕන මේකෙන් ගැලවෙන්න නම් කියන එක. මං හිතන්නේ එතනින් අර දිල්රුක් මහත්තයා අහපු එකට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. තව එකේ ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඒක අපේ මං හිතන්නේ අපේ ජෝතිපාල මහත්මයා ඇහුවා අර රෝස මලක් ගෙදෙට්ට ගෙනාවහම ඕකෙන් කොහොමද අපි අනිච්ච සංඥාව වඩන්නේ? දැන් ඒක හිතන්න, දැන් දැනට මෙහෙම හිතන්නකො, තමන්ගේ ඉස්සරහා මල් වාස් එකක් හරි මල් ගහක් හරි තියෙනවා, රෝස මලක් පිපිලා තියෙනවා. දැන් අපි එතකොට හැමෝම දැනගන්නවා රෝස මලක් තියෙනවා කියලා. ඒක සම්මුතියෙත් අපි කතා කරන අන්න ලස්සන රෝස මලක් තියෙනවා. දැන් ඕක කොහොමද අනිච්ච සංඥාවට යොදන්නේ? එතන අනිච්ච සංඥාව කියනකොට මම ආයෙ මතක් කරනවා අපිට අහලා පුරුදු එහෙම නැත්නම් ලෝකෙට අයිති අනිත්‍යකුත් තියෙනවා. ඒ අනිත්‍ය තමයි ඔය මලක් තියෙනවා, ඔය මල තිබුණාට ඕක පරවිලා යනවා, වෙනස් වෙලා යනවා. මේ පොහොට්ටුවක් තිබුණ මල තමයි පිපිලා තියෙන්නේ, ඕක තව දවස් දෙකක් යනකොට තමයි ඊට පරවිලා යනවා. ඔන්න ඔය වෙනස් වීමක් තියෙනවා. ඔය වෙනස් වීම දැන් සමහර විට හිතෙන්න පුළුවන් ඔන්න අනිත්‍ය. ඕක අපි දැකලා නැහැ හරියට. ඕක ඔය කාලයක් ගිහින් නෙමෙයි, ඕක ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වීමක් තියෙනවා. මෙන්න මේ වෙනස් වීම දකින්න. ඒකත් හරි, ඒ වෙනස් වීම දැක්කහමත් අපිට ඔය මලට තියෙන යම් කිසි ඇලීමක් තිබුණා නම්, ගැටීමක් තිබුණා නම්, ඒ දෙකෙන් මිදෙන්න හැකියාව තියෙනවා. හැබැයි ඔතන දැන් තේරුම් ගන්න ඕන ඔය අනිත්‍ය බැලීම තුලින් අපිට දුක අවබෝධ වෙනවද, දුකෙන් මිදෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද එක පැත්තකින්, එහෙම නැත්නම් අපේ සංයෝජන පැත්තෙන් බැලුවොත් අපි අඩුම ගානේ මේ ලෝකෝත්තර ඵලය, අඩුම ඵලය, සෝවාන් ඵලය ලබන්න අවශ්‍ය සක්කාය දිට්ඨිය කැඩෙනවද ඔය බැලීම තුලින්? එහෙනම් ඒක එක පැත්තකින්. අනිත් එක බුද්ධ දේශනාවට අනුව ඔච්චරද මේ අනිත්‍ය කියලා තියෙන්නේ ඕකමද? ඔන්න ඔය කරුණු තුන එක්ක බලනකොට අපි හිතමු දැන් ඉස්සරහා තියෙන රෝසමල මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා දැක්කා කියලා. දැන් මොකක්ද එන අදහස? හරි, රෝසමලක් තියෙනවා, ඕක වෙනස් වෙනවා. ඒක වේගෙන් වෙනස් වෙනවා, ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දැන් අතන තියෙන මල වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දැනගත්තේ කවුද? මේ මල අද්දකින මම නේද, මේ පැත්තේ ඉන්න මම නේද අර එළියේ තියෙන එක වෙනස් වෙනවා කියලා දැනගත්තේ? දැන් එතන නුවණින් බලන්න සක්කාය දිට්ඨිය තියනවද නැද්ද, ඒක කැඩෙන්න මේක උදව් වෙනවද කියන පැත්ත ඒක ටිකක් නුවණින් හිතන්න. ඊළඟට ඕකම බලන්න පුළුවන් අපි සම්මතේ කරන භාවනා જાති තියන අපි මේ විදිහට භාවනා කළොත් මේක අවබෝධ වෙයි කියලා. එකක් තමයි මේක රෝසමල කිව්වට උතන ඕක හැදිලා තියෙන කොටස් වලින්. අපි මලේ කොටස් ගත්තොත් අපිට කඩන්න පුළුවන්. රෝසමලක පෙති තියෙනවා, රේණු තියෙනවා, නටුවක් තියෙනවා, අරවා මේවා ඔය විදිහට කඩන්න පුළුවන්. ඒක මම ඒ රෝසමලට උදාහරණයක් ගත්තේ. අපි ශරීර රූපෙන් මිදෙන්නත් ඔය වගේම මේ සිද්ධියක් භාවිතා කරනවා. මොකද ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් ආදී මේ දෙතිස් කුණුපයක් එකතු වෙලා කියලා. දැන් ඇයි මේක බලන්නේ? අපිට ශරීරයට යම් කිසි ඇලීමක් තියෙනවා නම් ඒක නැති කරගන්න. ඒතකොට රෝස මලට යම් කිසි ඇලීමක් තියෙනවා නම් ඔතන රෝස මලක් නෙමෙයි තියෙන්නේ. මේ පෙති රේණු නටු වරව මේවා එකතු වෙලා කොටස් ගොඩක එකතුවක්. දැන් අපි හදන්නේ මේ රෝස මල කියන සංඥාවෙන් මිදෙනවා තව දෙයකට හිත තියලා. ශරීරය කියන සංඥාවෙන් මිදෙන්න හදනවා තව දෙයකට හිත තියලා. දැන් ශරීරයක් නෙමෙයි ඔතන තියෙන්නේ කෙස්ලොම් නියදත් මෙන්න මේ කොටස් ගොඩක්. රෝස මලක් නෙමෙයි ඔතන තියෙන්නේ පෙති නටු රේණු කියලා තවත් දෙයක්. ඒකෙන් පුළුවන් අපිට අර මලට යම් කිසි ඇලීමක් හරි ගැටීමක් හරි තිබුණා නම් ඔන්න ඕක පොඩ්ඩක් යටපත් කරගන්න නැත්තම් මිදෙන්න. හැබැයි ඒක తాවකාලික යටපත් කිරීමක් විතරයි. ඒක අපි පැහැදිලි නැත්තම් අපි විස්තර කරමු. ඕකම ඊළඟට තව කෙනෙක් යනවා ඔතනිනුත් එහාට තව පොඩ්ඩක් භාවනා කරන කෙනෙක්. ඔය කෙස්ලොම් නියදත් කියලා කිව්වත් මේ මල් පෙති රේණු නටු අරව මේවා කිව්වත් එහෙම දෙයක්වත් නැහැ. ඔතන තියෙන්නේ සතර මහා ධාතුවයි කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු. මොකෝ නම් සුද්ධාෂ්ටකේටම ධාත හැකේ වර්ණ ගන්ධ රස ඕජා. ඔය විදිහට ඒ ධාතු මනසිකාරයක් කරන්නත් පුළුවන්. තව කෙනෙකුට පුළුවන් ඊළඟට කෙස්ලම් නියදත් කියන්නේ එහෙම જાතියක් නැහැ. ඔතන තියෙන්නේ සතර මහා ධාතුව කියලා. එහෙම නැත්තම් අපේ අභිධර්ම ක්‍රමයට ඔය තියෙන්නේ රූප කලාපවල එකතුවක්. ඔය කොහොම හැදිලා තියෙන්නේ කඩාගෙන ගියාම තියෙන කුඩාම කොටස තමයි රූප කලාපේ. රූප කලාපේ කියන්නේ ඔකේ සතර මහා ධාතුවම තියෙනවා. ඔක එකකට එකක් වෙන් කරන්න බෑ. ඔය වගේ ඒවයි තියෙන මේකේ උත්පාද ටිති භංග ලක්ෂණ ටිකක් තියෙනවා. ඔය වගේ ඒ ධාතුව පිළිබඳව එහෙම බලාගෙන යන්නත් පුළුවන්. දැන් ඔතන ගිහිනුත් අපි නවතින්නේ කොහෙද? මේ ඇති වෙලා නැති වෙන ධාතු කලාප නැත්තම් මේ සතර මහා ධාතුවක් තියෙනවා. නෑ ඔතනත් බලන්න එළියේ සතර මහා ධාතුවක් තියෙනවා. ඒක මෙහෙම වෙනස් වෙනවා. කවුද ඕක දැනගන්නේ? ආපහු අපිට ප්‍රශ්න කරන්න වෙනවා. අතනින් අපේ සක්කාය දිට්ඨිය නැති වෙනවද? නැත්තම් මෙහෙමම ඉන්නවා අරෙහි යම් කිසි ස්වභාවයක් සතර මහා ධාතුවක් රූප කලාප ගොඩක් තියෙනවා. හැබැයි අපි අර කෙස්ලොම් නියදත් හරි මල්පෙති රේණු නටු කියන සංඥාවෙන් මිදෙනවා දැන් ධාතුවේ හිත තියලා. එතකොට දැන් බලන්න ඔන්න රෝස මලෙන් මිදෙන්න අර කොටස් ටික බැලුවා එක හැදිලා තියෙන පෙති රේණු නටු නැත්තම් ශරීර සංඥාවෙන් මිදෙන්න කෙස්ලොම් නියදත් කියලා බැලුවා ඒකට හිත තියලා. ඊළඟට ඒ වයින් මිදෙන්න අපි තව එකකට හිත තියෙනවා සතර මහා ධාතුව නැත්තම් රූප කලාප. ඒකට හිත තියලා අර අනිත් සංඥාවෙන් මිදෙනවා. හැබැයි තව සංඥාවක් මෙහෙන් අල්ලගෙන තියෙනවා. ඒ හැම දෙයක් එළියේ තියෙනවා. ඒක දරගන්න මම ඉන්නවා කියන මට්ටමක්. ඒ ඕකම තව විදිහකට දකින්න පුළුවන්. ඔයගලන්ට අපි දැන් මේ කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා තුනක් තියෙනවා. එතකොට අපි කාම භූමියෙන් මිදෙන්න නම් රූප භූමියේ හිත තියෙනවා. ඊළඟට රූප භූමියෙන් මිදෙන්න නම් අරූප භූමියේ හිත තියෙනවා. අරූපාවචර මට්ටමේ. හැබැයි ඉතින් අරූපාවචර මට්ටමින් මිදෙන්න නම් හිත තියන්න තැනක් නැහැ. ඒකයි මේ ලෝකෙට අයිති 31 තලයේ තියෙන ප්‍රශ්නේ. ඒතර එතනින් අපරියාපන්න මට්ටම නැත්නම් මේ ආර්ය භූමිය ගැන අදහසක් ගන්න නම් එතනින් එහාට යම් කිසි දෙයක් කරන්න වෙනවා. එතෙන්දි තමයි අර බුද්ධ දේශනාව අනුව අනිච්ච සංඥා සූත්‍රෙදි කිව්වේ ඔය එළියේ තියෙන දේ වෙනස් වෙන එකද බලන්න කියලා. ඊට වඩා මෙතන කියනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තං ගමෝ කියලා. ඔය ಜಾති තුනක් බලන කෙනා තමයි මේ කෙලෙස් දුරු වෙන අනිච්ච සංඥාව වඩන්නේ කියලා බුද්ධ දේශනාව. ඒ වගේ මට්ටමකින් එතකොට අපිට තව එහාට මේක බලන්න වෙනවා. එතකොට මේකේ විතත් එහාට බලන්න විදිහක් තියනවා. දැන් රෝස මලක් එළියේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඔය දැනගැනීම තුලනේ අපේ ඉතුරු කෙලස් පිහිටන්නේ. මෙහෙමම ඉන්නවා අරහි රෝස මලක් තියෙනවා. ඒ රෝස මල ලස්සනයි හරි එළෙන්න හරි ඒ පැත්තට යනවා නැත්නම් ඕක වැඩක් නැහැ කැතයි තර වෙලා යනවා ගැටෙන්න හරි. එහෙම නැත්නම් උපේක්ෂාගතව ඉන්න හරි මේ පැත්තේ මම ඉන්නවා. මම පිහිටියේ මොකද අර හිරෝ සමලක් තියෙනවා කියලා දැනගත්තු හින්දා. එතකොට අපි එක පැත්තකින් කඩාගෙන මේක තියෙනවා කියන එක කඩලා 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 අන්තිමට එන්න හදනවා ඔහොම දෙයක් නැහැ කියලා. තියෙනවා කියන එකෙන් පටන් අරන් මේ භාවනා ටික කරලා අන්තිමට කියන්න හදනවා එහෙම දෙයක් නැහැ කියලා. එතකොට එතන තේරුම් ගන්න මේ ඇත කියන දෘෂ්ටියෙන් පටන් අරන් නැත කියන මතයකට යන්න හදනවා. ඒ කියන්නේ අපිට එකකින් මිදෙන්න තව එකකට හිත තියන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. ඇත කියන එකයි නැත කියන එකයි දෙකම දෘෂ්ටි දෙකක්. ওই දෙකටම නොපැමිණ තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා කියලා. එතකොට අන්න ඒ මට්ටමකින් දකින්න අනිච්ච සංඥාව උදව් කරගන්න ඕන. අනිච්ච සංඥාව කියනකොට අපි රූපේ අනිච්ච සංඥාව බලන්න නම් රූපය වෙනස් වෙනවා කියන එකෙන් එහාට යන්න වෙනවා. රූපේ වෙනස් වෙනවා කියන එකට විපරිණාම වෙනවා, අඤ්ඤ තත්ත්ව වලටපත් වෙනවා, ඒ වගේ වචන යොදලා තියෙනවා. එතකොට මෙතන එතනින් එහාට යෑමක් තියෙනවා කියන කරුණ තමයි මට මේ මතු කරන්න තියෙන්නේ. මං හිතන්නේ ඒ යම් කිසි කෙටියෙන් ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරු දුන්නා. ඔව්. තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
ලයින් එක
ඔව් හොඳයි. මන් දන්නේ කොයි මොහත වෙනකන් ඇහුණද කියලා වං කියන්න ඕන කරුණු ටික. දැන් ඔව් හොඳයි. අපි දැන් ඔය විස්තර කරපු ඒවට අදාළව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි.
මොකද මේ මට ඒ අවස්ථාවේදී මේ මොසමල් රෝසමල් රැයිසාලි ගෙන ආවේ. ඒ කියන්නේ මේ පස්සේ ගෙනාවට පස්සේ නම් තේරෙනවා මේ මම මහා මොකද මගේ ප්‍රශ්නේ දැන් රෝසමල රෝසමලක් නොවන තත්ත්වයට මගේ හිත වඩන්න මොන වගේ සංඥාවක් මොන වගේ අනිත්‍ය සංඥාවක් මම මේ වැඩි හිතේ කියන්නේ මම මේ දිනදා කරන විදර්ශනා භාවනාවේදී මොන මොන හිතව අඩුපාඩු තියෙනවා කියන එකයි මට ඇඟිල්ලකේ. අන්න ඒ ගැනයි මම විමසෙ තෙරුවන් සරණයි.
මම කැමති මේ ඩිස්කෂන් එකටම යම් කිසි දෙයක් එකතු කරන්න. මම අහලා තියෙනවා යම් මෙතන තියෙන රෝසමල ගත්තත් කොයි රූපය ගත්තත් එතන තියෙන සංකත හැදුණු දෙයක්. ඒ යම් කිසි දෙයක් හැදුන නම් එතන තියෙන සමුදය ඒක ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්නසලට අයිති වෙනවා. රෝසමල වුණත් ඒකට අයිති වෙනවා. ඒ කියන්නේ රෝසමලේ පත්‍යක් තිබුණා ඒක ජාතිය. එතකොට රෝසමල පරිවේවි යනවා එතන තියෙන ජරාව කියලා. ඒකත් වෙන සතුන්ගෙන් දැන් අපි රූපය ගැන මෙච්චර වෙලා මේ මහත්මයා කතා කරා. රූපය මේ නැසි මතුරු වගේ උෂ්ණ සීතලේ බින්දෙනවා. එතකොට රෝසමල උෂ්ණ සීතලෙන් බින්දෙනවා සත්වයක කනවා. එතකොට ඒක ජරාවට යනකොට අර ලස්සන මලේ ජරාවක් නැහැනේ. එතකොට ඒක දුක්කට හේතුවක් වෙනවා. ඒ කියන්නේ තමන් ප්‍රියව මේක ලස්සනේ කියලා එක තියෙනවා. ඒක අස්කර ගන්න කොහොමද කියලා ඊළඟට බලන්න. ඊළඟට මේක ප්‍රිය වූ දෙයකින් තමන් වෙන්වීමක් ඇතිවෙනවා. ප්‍රිය වූ ජනාවටදී මලක් සමග එකතු වීමක් වෙනවා. මේ විදියට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව එතකොට ඒ මල මැරුණා. මේක හැම සංකත ධර්මයකටම හැම හැදුණු දෙයකටම හැම හටගත් දෙයකටම අයිති ස්වභාවයක්. ඒක ඒ රූපයටත් තියෙනවා. මේ තමන් කියන මමයි කියන දැත්ත රූපයක් ඒකත් ආහාරයෙන් හැදුණු දෙයක්, රෝසමලක් ආහාරයෙන් හැදුණු දෙයක්. එතකොට ආහාර හැම දෙයකටම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුක් කියන එක අයිති මේ ඒක තමයි මට කියන්නේ.
සරණයි මට එතන පැහැදිලි වුණේ ආකාර දෙකක්. එකක් අපි මේ අර හේතු ප්‍රත්‍ය යෙදෙන හින්දා මේක හට ගන්නවා කියන එක, ඒ කියන්නේ අවිද්‍යා ආහාර තණ්හා කර්ම ඒ නිසා යම් කිසි දෙයක් හට ගන්නවා අපේ ඇහැ හරි රූපේ හරි. ඒ හේතු එකක් හරි ප්‍රත්‍ය නොවුනොත් මේක හට ගන්නෑ. ඒ කියන්නේ හේතු යෙදුන් නැත්තම් ඵලය හට ගන්නෑ. ඒක ඒකානිත්‍යතාවයක්. තව අනිත්‍ය අනිත්‍යතාව පෙන්වුවේ මේක සකස් වෙලා තියෙන මොනවා හරි ස්වභාවයන් වෙනස් වීම නිසා මේක වෙනස් වෙනවා කියන එකයි. මේ එහෙම නැත්තම් මේක අර වෙනස් වෙලා ගිහින් විනාශ වෙලා යනවා, මේ තියෙන දේ නිරුද්ධ වෙලා යනවා කියන එක. ඒ කියන්නේ තියෙන දෙයක් වෙනස් වීම තුළ වෙනස් වීම අනිත්‍ය කියනන්නේ කරුණු දෙක විතරයි මට පැහැදිලි වුණේ. තුන්වෙනි එක මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න. තිරුවන් සරණයි.
එතකොට ඒ හේතු නැති වෙනකොටම ඒ නිරුද්ධ වෙන එක තමයි කතරේ තුනක් කියන්නේ. ධාතු ස්වභාවයක් විතර ධාතු වෙනස් වීම නිසා විද්‍යමාන වෙනදී ඒ විද්‍යමානදී ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන
හොඳයි. මම හිතන්නේ අර දැන් ඒක මොනවා හරි ධාතු වලින් සකස් වෙලා තියෙනවා, ඒ ධාතු වෙනස් වීම නිසා මේක වෙනස් වෙනවා කියන අදහස වගේ මට තේරෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් පස්සේ අපි තව කතා කරමු. ඔව්, මෙතන දැන් මම මුලින්ම කියන්නේ දැන් අපි බාහිර දෙයක් තියෙනවා, ඕක වෙනස් වෙලා යනවා, ඒ නිසා අපිට දුක ඇති වෙනවා. ඔය මට්ටම තමයි අර විපරිණාම දුක්ඛ කියන එකෙන් අදහස් කරන්නේ. මේක විපරිණාමයටපත් වෙනවා, ඒ නිසා ඇතිවෙන දුකක් තියෙනවා. හැබැයි මේ අනිත්‍යතාවය නිසා දුකක් තියෙනවා. ඒක මේ ඒක ගැඹුරට යන්න ඕන. යද නිච්ඡන් තන් දුක්ඛන් කියන එකට මේ ටිකෙන් ටික එන්නේ. ඒතකොට අනිත්‍ය නිසා දුකයි කියන එකේදී අපිට බලන්න වෙනවා. දැන් අනිච්ච සංඥාව බුදුරජාණන් වහන්සේ වඩන්න කිව්වේ අර හැමතිස්සෙම ඒකේ සමුදයයි අත්තංගමයයි බලන්න කියන එක. ඒ කියන්නේ මේක හටගත්තේ කොහොමද? මේ හටගන්න හේතු යෙදුන් නැත්නම් ඔක හට නොගන්න ස්වභාවය. එතෙන්දි තමයි ඇත්තටම මේ රූපයක් තියෙන රූපයක් වෙනස් වෙනවා හරි නිරුද්ධ වෙනවා හරි කියන කතාවට වඩා රූපයක් හටගන්න හේතු යෙදෙනකොට ඒක විද්‍යමාන වෙනවා. ඒ හේතුන්ගෙන් එකක් හරි අඩු වුණොත් ඔක විද්‍යමාන වෙන්නේ නැහැ කියන මට්ටම. ඒක අපි දැන් ඕක තමයි යතන පටිච්ච සමුප්පාදය කියන්නේ ඇත්තටම. මේ හේතු යෙදෙනකොට මේ ඵලය තියෙනවා. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු යෙදුන් නැත්නම් ඉමස්මින් අසති ඉදං නහෝති. එහෙම දෙයක් පිහිටන්නේ නැහැ කියන මට්ටම. එතකොට මෙන්න මේ හේතු ටික දකින්න ඕන. සමුදය දකින්න ඕන. සමුදය නැති වුණොත් අපිට ඵලයක් ගැන දැන් මෙතන අපි ඵලය කියලා අදහස් කරන්නේ රූපය. රූපය කියන එකක් පිහිටන්නේ නැහැ. එතකොට අන්නේ සමුදය හරියට අඳුර ගන්න ඕන. එතෙන්දී අපි දැන් ඕක ලෝකයා ඕක හොයන හැටිත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක තමයි මේ බාහිරේ තියෙන දෙයින් ලෝකය අවබෝධ කරගන්න හදනවා. ඒක අර රෝහිතස්ස සූත්‍රයේදී එහෙම බොහොම පැහැදිලිව දේශනා කරනවා. මේ ලෝකය දකින්න කියපු විදිහ ඕක බාහිරෙන් දකින්න ගිහිල්ලා නම් ඕක කරන්න බෑ. ඔය අවබෝධ කරන්න බෑ. මේ ඕක දකින්නම ඕන මේ බඹයක් පමණ ශරීරය තුලින් කියලා. ඒකම අපිට තව විදිහකට ගන්න පුළුවන්. මේ ආයතන 6. ආයතන 6 කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන 6 තුලින්මයි මේක බලන්න තියෙන්නේ. ඒ බලන්න අපි අඳුර ගන්න ඕන මේ බාහිර ලෝකයක් අපි බාරගත්තත් මේ ආයතන හරහම නේද මේක දැනගෙන තියෙන්නේ. එතන ඊළඟට අපිට දැන් ඕකෙදි ප්‍රශ්නයක් නිතර නිතර අහන අපි පැටලෙන තැනක් තමයි එතකොට මේ එළියේ මොකක්වත් නැද්ද? එහෙම නැත්නම් එළියේ සතර මහා ධාතුව තියෙනවා. ඒ සතර මහා ධාතුව තියෙන තැනක අපිට මේ ආයතන නිසා මෙහෙම පෙන්නුම් කරනවා කියන ඔය වගේ එක එක මතවලට අපි යන්න පුළුවන්. එතන ඕක හරියට තේරුම් ගන්න තමයි අපි ධර්මයත් එක්කම ධර්මය නුවණින් විමසන්න වෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුව ඇති තැනක මෙහෙම දර්ශනය වෙනවා කියලා එක මතයක් තියෙනවා. ඉතින් මේවයි හැම එකේම කියන්න තියෙන්නේ මේ මත අපි එකින් එක යන්න ඕන ඒ යථාභූත අවබෝධේ එනකම්. ඉතින් දැන් එක පැත්තක් තමයි අපි මේක ඇහෙන් දැකීම තුළ ඇහැ උපද්දලා දෙන දේ නේද මේ දකින්නේ. ඇහේ හැකියාව අනුව වර්ණ සටහනක් හදලා දෙනවා. ඒක ගැන හිතලා නේද අපි දකින්නේ. ඊළඟට ඒ තුල නේද අපි ඊළඟට මේක එළියේ පවතිනවා කියලා බලන්නේ. තව පැත්තක් තමයි එළියේ සතර මහා ධාතුව තියෙනවා. ධාතුව තියෙන තැනක මේ ඇහෙන් මොකක් හරි මේ සකස් කරන්න පුළුවන් එළියේ සතර මහා ධාතුව තිබුණොත් විතරයි. ඒ හින්දා සතර මහා ධාතුව නැහැ කියන්න බෑ. සතර මහා ධාතුව තියෙනවා. ඒ කියන්නේ යමක් තියෙනවා කියන මතයකට යනවා. එතකොට දැන් මේ ඒ එළියේ යමක් තියෙනවා කිව්වත් නැහැ කිව්වත් අපිට උතන තේරුම් ගන්න තියෙනවා මේක තවත් දෘෂ්ටියක් විතරයි. ඇයි එහෙම කියන්නේ? මේ ආයතන හයෙන් අපිට හැකියාවක් නැහැ බාහිර තියෙන දෙයක් ගැන අවබෝධයක් ලබන්න. ඒක තමයි මේ කෙටියෙන් කිව්වොත් මේ බුදුදහමේ සාරාංශය වගේ ඉන්නේ. එතකොට ආයතන හය ඔකට මම අර කලින් ගත්තු උපමාවකුත් තියෙනවා. අපි අර බිත්තර කටුවක් ඇතුලේ ඉන්නවා වගේ. එතකොට ආයතන හයෙන් මේ බිත්තර කටුවට ප්‍රොජෙක්ට් කරන ප්‍රොජෙක්ෂන්ස් ටික තමයි අපි දකින්නේ. ඒ කියන්නේ කටුව ඇතුලේ ස්ක්‍රීන් එකක් නම් ඔකතන ස්ක්‍රීන් හයක් තියෙනවා. ඔය හය දිහා බලබලා ඉන්නවා අපි විතර කටුවේ ඇතුලේ ඉඳන්. දැන් ෆිල්ම් හෝල් එකක් ඇතුලේ ඉඳන් තිරය දිහා බලන් ඉන්නවා වගේ. එතකොට ඒ වගේ හයක් තියෙනවා. ඒක තමයි මේ ආයතන හය කියන්නේ. දැන් ඔය හය දිහා බලන ගමන් අපි උත්සාහ කරනවා ඕකෙන් එළිය ගැන කතා කරන්න, බාහිරය ගැන. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම පේන්නේ එළිය මොනවා හරි තියෙන හින්දා කියලා කෙනෙක් කියනවා. නෑ නෑ එළිය මුකුත් තියෙන්න බෑ කියලා තව කෙනෙක් කියනවා. ඒ ඔතන අපි තේරුම් ගන්න ඕන ඔය බාහිරය ගැන අපි මොනවා හරි කියන්න ගියොත් මේ ආයතන හය තුල ඉඳන් ආයතන හය විශ්වාස කරන ගමන් ඒව මත පිහිටලා බාහිරය ගැන යමක් කියනවා නම් ඒක දෘෂ්ටියක්මයි කියන එක. මෙතෙන්දී මම තව පොඩ්ඩක් කරුණක් පැහැදිලි කරන්නම්. එතකොට එළියේ මොනවා හරි තියනවාමයි තියන දෙයක්මයි කියලා කිව්වොත් අපි ඒකට කියනවා භෞතිකවාදය කියලා. එතකොට බාහිර දේවල් නිසාමයි මේවා වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා මේ තව පැත්තකින්, එහෙනම් මේ දුකෙන් මිදෙන්න නම් අපිට බාහිර ලෝකේ වෙනසක් කරන්න වෙනවා. අර මහත්තයා කිව්වේ රෝසමල ගෙනාපු එක රෝසමල ගේන්නේ නැතුව හිටියනම් හරිනේ, රෝසමල ගෙනාපු එක වැරදීනේ කියලා අපි බාහිරයට මේ කරුණ දාන්න යනවා බාහිර වස්තුවට. එතකොට එහෙම සිද්ධියක්ද තියෙන්නේ? එහෙම නැත්තම් මේක මේ අපේ මනස ඇතුලේ වෙන්න තියෙන විපර්යාසයක්ද? මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන, සාකච්ඡා කරන්නත් ඕන තැනක්. දැන් අපිට එක පැත්තකින් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දැන් රහතන් වහන්සේලා එක්කෙනෙක්වත් රහත් වුණා කියලා බාහිර ලෝකයට කිසිම දෙයක් කළේ නැහැ. බාහිර ලෝකයක් විනාශ කළේ නැහැ. තමන් තුළ ඇති වුණ යම්කිසි චිත්ත විපර්යාසයක් විතරයි එතන වෙලා තියෙන්නේ කියන අන්න ඒ පැත්තෙනුත් බලන්න ඕන. එතකොට මේ අපි දැන් අර රෝසමල ගෙනවද නැද්ද කියන එක හරි, ඔකට ඇලුනද ගැටුනද නැද්ද කියන හරි එතන අපිට බලන්න ඕන. දැන් රෝසමලකට ඇලෙන්න හරි ගැටෙන්න හරි නැත්තම් රෝසමලට පුළුවන් කමක් තියනවා දැන් අපිව සතුටටපත් කරන්න හරි දුකටපත් කරන්න හරි මේ පුළුවන්කම රෝසමලට ලැබුණේ කොහොමද? ඒක ඒ කියන්නේ අපේ හිත වෙනස් කරන්න හැකියාවක් මේ බාහිර වස්තුවකට ලැබුණේ කොහොමද? එතන මම තව ටිකක් මතක් කරන්නම්. අර අපි හැමදාම ගන්න උපමාව මේ වතුරට එබෙන බල්ලා කියන එක. දැන් බල්ලා වතුරට එබිලා බුරනවා. එතකොට දැන් බල්ලව තරහ ගැස්සුවේ කවුද? අපි බල්ලාගෙන් අහුවොත් ඇයි බුරන්නේ කියලා, අන්න තව බල්ලෙක් ඉන්නවා එයාටයි මම මේ බුරන්නේ, එයා එක්ක තමයි මම තරහ අරන් ඉන්නේ කියලා කියයි. දැන් අපිට ඒක හිතා ගන්නත් පුළුවන් නේද ඒ විදිහ. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගොඩ ඉන්න බල්ලා එයාගේම මුලාව හින්දා, අවිද්‍යාව හින්දා, අර වතුරේ ඡායාවේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාම තව බල්ලෙක් ඉන්නවා කියලා හිතලා ඒක දැඩිව විශ්වාස කරලා, ඒ බල්ලට පණක් තියෙනවා කියලා විශ්වාස කරලා, දැන් රූපයක් දැඩිව බාර අරගෙන එයාම හදපු රූපෙන් අපි දන්නවනේ එයාගේ මුලාවටමයි මේක එළියේ හදලා තියෙන්නේ කියලා. දැන් ඒ රූපෙට පුළුවන්කම දීලා තියෙනවා මෙයාව තරහ ගස්සන්. දැන් සමහර විට ඒ බල්ලට ආදරේ හිතුණා නම් එහෙම වල්ගේ වණන්නත් පුළුවන්. එතකොට ඒ හදපු රූපෙට මෙයාව සතුටු කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. දැන් ඔය වගේම සිද්ධියක් නේද අපි මේ රෝසමලටත් දීලා තියෙන්නේ. එතන අපිට පේන්නේ අපිම හදපු රෝසමලක් අපිව සතුටු කරනවා හරි දුකටපත් කරනවා හරි කියලා. ඒ වුණාට දැන් ආයතන ක්‍රියාකාරීත්වය දෙන්නම දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ ඇහැ පාවිච්චි කරලා, ඇහෙන් දකින දේ අනුව හිතලා, හිතපු දේ එළියේ පවතිනවා කියලා විශ්වාස කරලා. අපි රෝසමලක් තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයලා බැලුවොත් ආයතන මට්ටමින් අපටත් වෙයි. අපි ඇහෙන් යමක් දැකලා, ඒ කියන්නේ ඇහැ යම් කිසි වර්ණ සටහනක් උපද්දලා දීලා ඕක ගැන මනසින් හිතලා මේ හිතුව දේ එළියේ පවතිනවා කියන විශ්වාසයට ගිහිල්ලා. ඒතර බල්ලගේ මට්ටමෙන් පෙයි මේ සමුදේ තියෙන්නේ ගොඩ ඉන්න බල්ලගෙමයි. වතුරේ බල්ලෙක් පිහිටන්න සමුදේ. ඒ සමුදේ නැති වුණා නම් ඒ කියන්නේ අපේ මට්ටමට අපිට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ. කියන එක මං හිතන්නේ තේරුම් ගන්න පහසු. යතන තේරුම් ගන්න අපහසු මේ රෝසමලක් එළියේ පිහිටියේ අපේ තියෙන මුලාව හින්දාමද? ඒතර අපි ඇහැ පාවිච්චි කළේ අර බල්ලා පාවිච්චි කරපු විදිහටම නෙවෙයිද? අපේ ඇහෙනුත් ওই රෝස මලට අදාළ වර්ණ සටහනක් හදලා දුන්නා. ඒ වර්ණ සටහනේ නෑ රෝස මලක්ද වෙන මොකක්ද කියලා. ඕක ගැන අපි හිතනකොට නේද ඕක රෝස මලක් කියලා අපිට පරණ අද්දකීම් ටිකක් එක්ක චිත්ත රූපයක් හැදුනේ. ඒ හිතපු දේ නේද අපි ඊළඟට එළියේ තියෙන යම් කිසි සතර මහා ධාතුවක් තියෙනවා නම් ඕකට අයිතිකලි. එතකොට ඒ බල්ලරවටෙන අවස්ථාවෙත් ඇහෙන් යම් කිසි දෙයක් දැක්කා. ඒක දැන් අපි එතන දැන් හිතන්න ඒ උපමාවේදී අපිට පේනවා බල්ලා ඇහෙන් දැකලා එතකොට අර ඡායාවට අනුව ඇහෙන් යම් කිසි වර්ණ චිත්‍රයක් සටහන් මාත්‍රයක් හදලා දුන්නා ඇහැ ඇතුලේ. එතකොට ඕක තමයි බල්ලාගේ හිතෙන් දකින්නේ චක්කු විඥානේ සිතෙන්. ඊළඟට ඕක ගැන හිතන කොට තමයි ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතෙන්නේ. ඒක හිතට හිතෙන්ම හදලා දෙන දෙයක්. එයාගේ පරණ අද්දකීම් ටිකත් එකතු කරලා ඊළඟට හිතට පේන දේ එළියේ තියෙන්න බෑනේ. දැන් මෙයා මේ හිතපු දේ ඇත්තටම එළියේ තියෙන එකමයි මේ දැනගත්තේ කියලා මට්ටමකටත් යනවා. අපිට වෙන එතෙන්දි තමයි අර ලෝකෙට අහුවෙන්නේ නැත්තම් ලෝකේ රූපයක් තියනවා කියලා මෙයා විශ්වාස කරනවා. ඒකට අපි ඇහෙන් දැකීමෙදිත් අපි ওই ටිකම නිමෙයිද කළේ. අපේ ඇහෙන් වර්ණ සටහනක් හදලා දුන්නා. ඒ වර්ණ සටහන ගැන හිතුවා. හිතනකොට යම් කිසි රූපමය ස්වභාවයන් ටිකක් හිත දැනගත්තා. ඊළඟට ඒ හිත දැනගත්තු දෙක ආයේ අර එළියේ තියෙන එකමයි කියලා අපි විශ්වාස කළා. ඔය එකම මට්ටමක් නෙමෙයිද ඇහැ පාවිච්චි කරලා අපි ලෝකෙට අයිති දෙයක් බාර ගන්නකොට සිද්ධ වුණේ. එතකොට මේ පැත්තේ මුලාවක් අවිද්‍යාවක් යෙදුණ හින්දම නේද අපි බාහිර සතර මහා ධාතු රූපයක් බාර අරන් තියෙන්නේ, පිළි අරන් තියෙන්නේ. දැන් බල්ලගේ කතාව විදිහනම් ඕක බොහොම පැහැදිලි. අපේ එක ඉතින් අපිට අර උපමාවත් එක්ක ටිකක් නුවණින් විමසන්න වෙනවා. එතකොට ඔතනින් සමුදයක් අඳුර ගන්න පුළුවන්. රූපයයි රූපය හටගන්න සමුදයයි. එතකොට මේ සමුදේ යෙදුම් නැත්තම් එළියේ බාහිර රූපේ අපි බාර ගනීද? එහෙම දෙයක් තියනවා කියලා පිහිටයිද? අන්න එතන දකින අනිත්‍යකුත් තියෙනවා. ඒ කියන්නේ මොහොතක්වත් පිහිටවන්න බැරි, නිට්‍ය කරන්න බැරි නිසාම අනිත්‍ය. දැන් නිට්‍ය කියන්නේ තියෙනවා. එළියේ පිහිටවනවා. නිට්‍ය කරන්නේම අපේ මේ පැත්තේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා. ඒකට මොහොතකටවත් නිට්‍ය කරන්න බැරි නිසාම අනිත්‍යකුත් තියෙනවා. ඒක තමයි මේ සමුදය යෙදුන් නැත්තම් ඕක පිහිටන්නේ නැහැ කියන එක. මේ වගේ අදහසක් මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. අපි ඒක පැහැදිලි නැත්නම් තව කතා කරමු. තෙරුවන් සරණයි.
එක බව එක නිසා මම මේකටම තව එකතු කරන්න කැමති. දැන් සංකත කියලා අපි කියනවා හැම තිස්සෙම. සංකතයක් කියන්නේ රූපයක්. එතකොට සංකතය කියන එක ඒවා එකතු වෙලා හැදුණු එකක්. හේතු නිසා හටගත්ත දෙයක් නම් ඒ කියන්නේ දැන් රෝසමල හරි ලස්සන භාවනාවකට උදව් වෙන හැටි මම දැකගෙන ඉන්නේ. දැන් රෝස මල අතට අරගෙන අපි බලනවා මේ පිටි පිට කටු බලනවා. මේ රෝස මල නෑ පිටි පිට නෙමෙයි. ඒක මේ පිටි රෝස මලේ තියෙන කොටස් කොටස් අරගෙන බලනවා. ඒකත් රෝස මල නෙමෙයි. එතකොට ඔක්කොම ටික එකතු කරපු එකතු කරලා පැත්තකින් තියපොතින් එක රෝස මල නෙමෙයි. නමුත් ඒකේ හැදයටම ඒ විදියටම තිබුණම විතරයි ඒක රෝසමල වෙන්නේ. දැන් ඔතනම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අහුවෙන්නේ. කය. කය කියන එකේ කැලි 32ක් තියෙනවා. ඒ රෝසමලේ වගේම ඒකත් රූපය ආකාරයෙන් ඇති වුනේ. ඒ 32 එක ඒ විදියට හැට ගහලා තියෙනකොට කියනවා බල්ලා හරි මනුස්සය හරි මොකක් හරි කියලා. එතන රූපයක් අපිට විද්‍යමාන වෙනවා. මේ කෑලිට එක වෙන වෙනම කොට ගහලා තියෙනවා නම් එකට මනුෂ්‍යය කියන්නේත් නැහැ, බල්ලා කියන්නේත් නැහැ, සත්වේ කියන්නේත් නැහැ. ඒක කෑලිට එකට මනුෂ්‍යය මමක අපිට කියන්නේ අපේ මේ බඹ දෙකක් පමණ වෙන කය ගැන හිතන්නනේ. එතකොට මේ කයේ තියෙන්නේ මේ කැලිටිස් දෙක නම් මේ කැලිටිස් දෙක වෙන් කරාම එතන මමෙක් නැහැ, මේ රූපේ නැහැ. රූප ගොඩක් තියෙනවා, රූප 32ක් තියෙනවා. ඒ 32 එකතු වෙලා හැදුණු සංකතයටයි අපි මේ ඇදිලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
නැයි ඒ සංකත කියන වචනේ තේරුම තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු කියන එක. කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණ දෙයකට අපි කියනවා සංකත ධර්මයක් කියලා. එතකොට ඒ සංකත ධර්මමයි ඇත්තටම මේ රූප කියලා අපි බාරගත්තනම් බාර ආරම්භ තියෙනවා. තව විදිහට කිව්වොත් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු. ඔක සංකත විතරක් නෙමේ හරි රූපේ හරි කියනකොට තව වචන ටිකක් එනවා. සංකතයි පටිච්ච සමුප්පන්න අර ප්‍රත්‍ය ආහාර විද්‍යා තණ්හා කර්ම ඒවට අමතරව මේවා සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන එක. එතකොට ඒ පටිච්ච සමුප්පන්නයි කියන එකේදී මේ එහෙම නැත්නම් සංකතයි කියන එකේදී මේ හේතු ප්‍රත්‍යයන් අඳුර ගැනීමේදී අපට එක එක මට්ටමේ පේන හේතු අඳුර ගන්න පුළුවන්. එක එක මට්ටමේ හේතු බලන්න පුළුවන්. ඒකෙදි ඒ එක එක මට්ටමේ කියනකොට තේරුම් ගන්න ලෝකෙට අයිති මට්ටමක හේතු දකින්නත් පුළුවන්. ලෝකෝත්තර පැත්තකින් හේතු අඳුර ගන්න උත්සාහයක් යදන්නත් පුළුවන්. දැන් මම ඒකට තව ටිකක් පැහැදිලි කරගන්න. දැන් අර වතුරට එබෙන බල්ලා දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට අපි විශ්වාස කරනවා මේ ශරීරයක් තියෙනවා, තව අයගේ ශරීර තියෙනවා, නැත්නම් රෝසමලක් තියෙනවා කියලා. දැන් අපි කරන භාවනා ටික ඔකට යෙදුවොත් අපි ශරීරය දෙතිස් කුණුපවලට කඩලා බලනවා කිස්ලම් නියදත්. එතකොට මෙතන ශරීරයක් නෙමෙයි තියෙන්නේ, මේ කොටස් වල එකතුවක්. එහෙම නැත්නම් රෝසමල කඩලා බලනවා රිස්සල කිය වගේ පෙති රේණු නටු රෝමේවා අවශ්‍ය විදිහට කඩන්න පුළුවන්. ඒතර රෝසමලක් නෙමෙයි තියෙන්නේ, මෙහෙම කොටස් ගොඩක්. දැන් අර අපි අර මුලා වෙලා ඉන්න බල්ලටත් පොඩ්ඩක් භාවනාව ඉගැන්නුවොත් උත් බලයි අර ඉන්න බල්ලා කෙස්ලොම් නියදත් සම්මස්නහර මෙන්න මේ කොටස් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඊළඟට ඔකේ තව පියවරක් අපි එහාට ගියොත් ඒක තමයි මම කිව්වේ ඔය කොටස් ටිකත් කෙස් කියන එකත් කෙස් කියලා දෙයක්වත් නෑ. උතනක් තියෙන්නේ සතර මහා ධාතුව නැත්තම් රූප කලාප ගොඩක්. එතකොට අපි රෝසමලේ බැලුවත් පෙති කියලා දෙයක් නෑ. එතනක් තියෙන්නේ සතර මහා ධාතුව තියෙන තැනක තමයි ওই පෙති කියලා හදාගෙන තියෙන්නේ. ඒක අපි හදාගත්තු දෙයක් විතරයි. එතකොට අර වතුරේ ඉන්න බල්ලටත් අපි ওই ධාතු මනසිකාරෙත් ටිකක් කියා දුන්නොත් ඒ ඉන්න බල්ලගේ කෙස්ලොම් නියදත් කියලා දේවල් නෑ. එතනක් තියෙන්නේ සතර මහා ධාතුව කියන කොටස් ටික. එම මේ උපමාව ගන්නේ ටිකක් මේක නුවණින් හිතන්න. දැන් එළියේ සතර මහා ධාතුව තියෙනවා කියන මට්ටමකට එනවා. එහෙම නැත්නම් ඒ තියෙන එක වෙනස් වෙලා යනවා කියලත් සමහර විට දකින්න පුළුවන්. දැන් අපේ මට්ටමින් අපි හිතනවා මෙන්න මේ ටික කරගෙන ගියාම අපිට ඇත්ත ඇති අවබෝධ වෙයි. ඒක පොඩ්ඩක් බලන්න අර බල්ලා මේ විදිහට භාවනා කරලා තන සතර මහා ධාතුවයි තියෙන්නේ කිව්වොත් දැන් ඇත්ත අවබෝධ වෙලාද? මොකද අපේ මට්ටමට අපිට පේනවා එතන බල්ලෙක් නම් පිහිටන්න බෑ, මේ ඡායා මාත්‍රයක් විතරයි තියෙන්නේ. එතන ඇති වුණ මුලාවක් නිසාමයි බල්ලෙක් ඉන්නවා කිව්වේ. එතකොට ඒ මුලාවේ ඉඳන් ඕක කඩලා කඩලා බැලුවට කවදාවත් ඇත්ත අවබෝධ වෙන්න විදිහක් නැහැ. එතකොට අපිටත් ඔන්න ওই වගේ පැත්තකුත් බලන්න තියෙනවා. අපි දැන් බාහිර දෙයක් තියනවා කියලා පටන් අරන් ඕක කඩාගෙන කඩාගෙන ගිහාම දකින්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒක විද්‍යාවෙන් නම් පරමාණු වෙන්න පුළුවන්, ඊටත් එහාට කඩලා ඒ පැත්තෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූප කලාප වලින් හැදිලා තියෙනවා කියන මට්ටම තමයි ඉතින් අන්තිමට යන්න වෙන්නේ. ඒකත් ඊළඟට ඔක හට ගන්නවා, වෙනස් වෙනවා, නිරුද්ධ වෙනවා කියන මට්ටම බලයි. ඔය බැලීමත් බාහිර දෙයක යම් කිසි දෙයක් බැලීමක්. ඉතින් ඕකෙන් ඇත්ත අවබෝධ වෙයිද කියලා නුවණින් හිතන්න ඕන. මේක ධර්මයට ගලපලමයි මේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වේ බාහිරෙන් ලෝකය හොයන්නද? බාහිරෙන් හොයලා ලෝකය දකින්න පුළුවන් වෙයිද? මේ දුක අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? දුකෙන් මිදෙන්න පුළුවන් වෙයිද? ඒක පැහැදිලිව තියෙනවා රෝහිතස්ස සූත්‍රයේ. එහෙම පුළුවන් කමන්නේ, මේක බලන්න ඕන, මේ බඹයක් වමන ශරීරය තුලින්මයි. එතකොට මේකේ ඔය බලන හේතු වලට එහා ගිය තව හේතු ටිකකුත් තියෙනවා. ඒකෙදි තමයි අපිට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේවා බලන්න කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට දැන් ආයතන මට්ටමින් බලන එක අපි බලාගෙන ගියොත් ආයතන මට්ටමේ අපි මොන ආයතනයක් නිසාද මෙහෙම දෙයක් තියනවා කියලා දැනගත්තේ. දැන් බල්ලා අපි දන්නවා එහෙන් දැකලයි අර තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියන මට්ටමකට ආවේ. ඒවට අපි කියනවා අර ප්‍රපංච ගොඩනගා ගන්නවා කියලා. මේ මට්ටමට නැත්තම් ලෝකයට අහු වෙන මට්ටමට ගියේ. දැන් අපි ඒකත් අර කලින් සාකච්ඡාවල අපි කතා කරලා තියෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේදී ඔය මට්ටමට එන හැටි. චක්කුම් බික්කවේච පටිංච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. යං පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේ ස්වරූපේසු. ඒ කියන්නේ මේ ප්‍රපංච මට්ටමට ආවට පස්සේ, ඒ කියන්නේ හිතන දේ එළියේ තියෙනවා. දැන් බල්ලගේ මට්ටමින් හිතන්න ඕන, බල්ලා මේ මනසේ හදලා මේ පේන බල්ලා එළියේ ඉන්නවමයි කියනකොට ඔන්න ප්‍රපංචයක් කියලා තේරුම් ගන්න. දැන් එතකන් මේක මනසේ තමයි හැදුවේ. එහෙන් දැකපු දේ යනුව හිතලා. දැන් ඒ ඌ එළියේ ඉන්නවමයි කියනකොට ප්‍රපංච මට්ටමට ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි නිදාණය. මේවා අතීත රූප වෙන්න පුළුවන්, අනාගත රූප වෙන්න පුළුවන්, වර්තමාන රූප වෙන්න පුළුවන්. ඒ රූපවලට පුළුවන් මේවා හදපු කෙනාව අභිභවා යන්න. ඒ අභිභවා යෑම තමයි එයාම හදපු රූපෙන් එයාවම තරහ ගස්සෝලා තියෙනවා. බල්ලම හදපු ප්‍රපංචය කියන වතුරේ ඉන්න බල්ලගෙන් මේ බල්ලවම තරහ ගස්සෝලා බුරණ මට්ටමකට පත් කරලා තියෙනවා. එතකොට අපි මේ බාහිර රූපයක් බාර ගන්න මට්ටම වෙනකොට ඔය ආයතනයක් කරහා ඔය ක්‍රියාවලියමයි සිද්ධ වෙන්නේ. දැන් ආයතනිකින් අපි ඇහැගත්තත් කනගත්තත් නාසයගත්තත් ආයතනයකට පුළුවන් ඒකට අදාළ සංඥා මාත්‍රයක් නැත්නම් සටහන් මාත්‍රයක් හදලා දෙන්න විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සටහනක් හදලා දෙන්න විතරයි. නාසයට පුළුවන් ඒ ගන්ධාරම්මණයට අදාළ සටහන් මාත්‍රයක් හදලා දෙන්න විතරයි. එතකොට ඒ සටහන් මාත්‍රය එළියේ තියෙන රූපයන් නෙවෙයි. රූපයට අදාළ සටහන් මාත්‍රයක්, ඡායා මාත්‍රයක්. එතකොට මෙන්න මේ සටහන නැත්තම් චිත්‍රය දිහා බලලා හිතන එක තුලින් තමයි අපි දැන් රූප හදාගන්නේ. එතකොට අන්නේ හදාගන්න රූපවලත් ඇත්ත නොදන්න හින්දා තමයි ආපහු අපි බාහිර ලෝකේ එළියේ තියෙන රූප බාරගන්න. මේක අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ වුණාට ආයේ ආයේ කොච්චර කතා කළත් වටිනවා. මේ තේරුම් ගන්න අවශ්‍යම තැන
සංඥාව පිළිබඳවන්. ඒ වගේම දැන් අපි රෝසමන පිළිබඳව කතා කරා. එතෙදිත් මතුණා විවිධ විදිහට පතමාගේ අපිට කරුණු දැක්කෝ. ඒක මේ කොට බැලීම පිළිබඳවත් ඒ වගේම ශරීරය ගන්නවා ශරීරයේ කොටස් වෙන පිළිබඳව. අත වශයෙන්ම මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ එක්තරා කායानुපස්සනාවයක තමයි එතන පද්මමාත්මිය මතක් කර දුන්නේ. ශරීරයේ ඒක සූත්‍රපතේ කායानुපස්සනාවට තියෙනවා. අපිට තවත් අමතක නොකළ යුතු දෙයක් තමයි අජ්ජත් බහිත් විදියට මේ විදියට බලලා මේක සමුදේ ධම්මානපස්සී
වායදම්මානුපස්සී කියන හැටියට බලන්න තියෙනවා. ඒ වගේම මේක තියෙනවා යාවදීව ඥාන මාත්‍රයේ පටිච්චසමුප්පාය කියන කොටස මම ගොරෙන් ඉපත් කරනවා. ඒ කියන්නේ අපිට මෙතනින් නොනැති ඉදිරියේදී මතු ඥානෙ වැඩි මතක් අතීතයේ උණු කිරීමට මේක උපකාරී වෙනවා. එතකොට මම හිතන්නේ අපිට යම් කිසි අදහසක දෙන්න පුළුවන් එතන තමයි ආරම්භය. කාය අවේන ඉස්කුණුක බැලීම තමයි ආරම්භය. හැබැයි ඒකේ එතනත් කියනවා සමුදේ ධම්මානුපස්සී වාය ධම්මානුපස්සී කියලා. එතන සමුදේ අස්තංගමේ දැන් ඇදීලිතු එතන සඳහන් වෙනකොට කියනෙෂ පොඩ්ඩක් මතක් කරනවා. ඒ වගේම මේක මතු මතුමත්ී ඥානෙ වැඩි වීම සඳහා සතිය වැඩි වීම සඳහා ඒක අපිට උපකාරී වෙනවා කියන කොටසක් මතක් කරනවා.
තෙරුවන් සරණයි. බොහොම වැදගත් ටිකක් ඔබතුමා මතක් කළේ. මේ සතිපට්ඨාන අපි ඒවා සඳහන් වෙනවා. දැන් මේ දෙතිස් කුණප භාවනාව, ඊළඟට ධාතු මනසිකාර්ය, ඒ වගේ දේවල් අනිවාර්යෙන් වඩන්න ඕන. දැන් මේවා කතා කරනකොට හිතන්න එපා මේ කියන්නේ අර ටික කරන්න එපා කියන එක කියලා. එහෙම දෙයක් නෙවෙයි. ඒවා අනිවාර්යෙන් කරන්න ඕන. මොකද අපේ මේ රූපයේ තියෙනවා එක එක මට්ටමට කෙලෙස්. ඒ කෙලෙස් කැඩෙනකම්ම මේවා කරන්න ඕන. ඉතින් එතන අර ඒ යන්ත මහත්මයි මේ ඒ මොකද්ද මතක් කරපු මේ අර මේ මේකෙන් එන්නේ මතුමත්තේ ඥානාව බෝධය පිණිසමයි මේ දේ කරන්නේ. අපි හිතුවොත් මේ පටන් ගන්නකොට තියෙන ඥානෙමයි මේ ඉවර වෙනකොටත් තියෙනවා කියලා එතන ලොකු අඩුවක් තියෙනවා. ඉතින් දැනට තියෙන අවබෝධයේ වෙනසක් වෙනවා මේ භාවනා වඩාගෙන යනකොට. මේ දැකීමේ වෙනසක් වෙනවා. මොකද ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අපි මුලාවෙන් හිතාගත්තු ඒවා වෙනස් වෙනවා. ඒකට පටන් ගන්නකොට ওই ලෝකෙට අයිති මට්ටමින් තමයි පටන් අරන් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙනම් අපි මේ ගැඹුරු දේවල් සාකච්ඡා කළා කියලා හිතන්න එපා. ආ එළියේ රූපයක් නැහැ. එහෙනම් මාව ඇහෙනවද? තෙරුවන් සරණයි. එකපාරට මට ඔන් හෝල් කියලා මැසේජ් එකක් ඇවිල්ලා ටිකක් වෙලා තියෙනවා ඩිස්කනෙක්ට් වෙනවා දැන් නැහැ කියලා. හොඳයි, අපි දැන් මේ කියාගෙන ආවේ මේ සතිපට්ඨානේ අගට තියෙන ටිකත් හරිය වැදගත්. ඒ කියන්නේ සමුදය වය, සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට අජ්ජත් ඉති අජ්ජත්තං වා කායේ කායනපස්සීරති, ඉති බහිද්ධාවා කායේ කායනපස්සීරති, ඉති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනපස්සීරති වගේ දේවල්. එතකොට මේකේ ගිහින් අන්තිමට ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? නචකින්චි ලෝකේ උපාදීයති. මෙන්න මේ කය කියන ලෝකේ, නැත්නම් අපි පොදුවේ රූපය කියලා ගත්තොත් අන්න ඒකේ කිසිම ස්වභාවයක් උපාදාය නොකරන මට්ටමක් තමයි ඔය අවබෝධේ එනකොට එන්නේ. ඉතින් මේකම අපි අර කේවඩ සූත්‍රය වගේ ඒ සූත්‍රවලදීත් පෙන්නවා. මේ අන්තිමට රහතන් වහන්සේගේ මට්ටම කියනකොට සතර මහා ධාතුවවත් නොපිහිටන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකත් නොපිහිටන මට්ටමකුත් තියෙනවා. ඒක හැබැයි දැනට අනුමාන ඥානයක් විදියට විතරක් තියාගන්න. ඒක එහෙම්මමයි කියලා දැම්ම බාරගන්න එපා. එහෙනම් රූපයක් නැත්තම් අපිට රූපේ ගැන මේ භාවනා කරන්න ඕනේ නැණි කියලා එහෙම මතයකට යන්න එපා. අපි දැනට රූප ලෝකේ ජීවත් වෙනවා, කාම ලෝකේ. ඒ වයින් ඒ කෙලෙස් කැඩෙන්න අනිවාර්යෙන් රූපය ගැන භාවනා කරන්න ඕන. දෙතිස් කුණප භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසිවතිකය, ඒ වගේ දේවල් කරන තරමට හොඳයි. ඒවා දවස ගානේ වඩන්න පුළුවන් තරමට වඩන්න ඕන. ඉතින් මේ සාකච්ඡාව අපි ගෙනියන්නේ ඒවා වඩන කෙනෙක්. එතනින් එහාට ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්නේ කොහොමද කියන මට්ටමට ඉන්න. එතෙන්දී මං දැන් ඔය දැන් හුඟක් කාලවට අපිට එළියේ ලෝකෙ ගැන එක එක අදහස් එනවා. ඒකෙදී මට හිතුණා අපේ මේ ළඟදි සාකච්ඡාවලත් ඇති මගේ අර ravi.harimaga.com එකෙත් ඔයගලන්ට සාකච්ඡා අහන්න පුළුවන්. වැදගත් සාකච්ඡා තියෙනවා මේ සතර මහා ධාතුව ගැන කරපු සාකච්ඡා. එතකොට අපි සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියනකොට ඒකේ දැනගන්න තව සතර ආකාරයක් තියෙනවා මේ සතර මහා ධාතුෙත්. ඒවා තමයි අපි සම්මුති විදිහට සතර මහා ධාතුව විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ඊළඟට මේක ලක්ෂණ විදිහට සතර මහා ධාතුව විස්තර කරන විදිහක් තියෙනවා. සම්මුති ලක්ෂණ. ඊළඟට ආරම්මන විදිහට සතර මහා ධාතුව විස්තර කරන විදිහක් තියෙනවා. ඊළඟට සසම්බාර විදිහට සතර මහා ධාතුව විස්තර කරන විදිහක් තියෙනවා. ඒ වචන හතරක් ටිකක් තේරුම් ගත්තොත් හොඳයි. මේක මතු අවබෝධය සඳහා උදව් වෙයි. එතකොට සම්මුති විදිහට සතර මහා ධාතුව අඳුරගන්නේ අපි පඨවිය කියන්නේ මේ පස් වගේ කියනවා, පොළොව වගේ. ඊළඟට ආපෝ කියන්නේ වතුර වගේ, ජලය වගේ කියනවා. තේජෝ කියන්නේ ගින්දර වගේ කියනවා. ඊළඟට වායෝ කියන්නේ සුළඟ කියලා කියනවා. අන්න ඔය හතර තමයි මේ සම්මුති වශයෙන් සතර මහා ධාතුව අඳුරගන්නේ. ඒක මං හිතන්නේ හැමෝම අහලා ඇති. ඊළඟට අපි ලක්ෂණ විදිහට සතර මහා ධාතුව විස්තර කරනවා. ඒ ලක්ෂණ, ඒ කියන්නේ ගති. දැන් පඨවිය කියන්නේ මේ තද ගතිය. ඒ කියන්නේ දැනෙන ස්වභාවය. අඳුරගන්න පුළුවන් ස්වභාවයක්. ඒ ගති මට්ටමේ. ඊළඟට තේජෝ කියන්නේ මේ රස්නේ දැනෙන ස්වභාවය, ලක්ෂණ මට්ටමින්. ඒ විදිහටත් ඔය සතර මහා ධාතු, දැන් ආපෝ කියන්නේ මේ වැగిරෙන ගතිය. නැත්නම් තේජෝ කියන්නේ රස්නේ කියලා කිව්වා. වායෝ කියන්නේ මේ විසිරීලා යන ගතිය. ඒ ස්වභාවයක් කියලා අඳුර ගන්න පුළුවන් ස්වභාවය. ඒක ලක්ෂණ වශයෙන් සතර මහා ධාතු අඳුර ගැනීම. ඊළඟට තව තියෙනවා ආරම්මන විදිහටයි සසම්භාර විදිහටයි. දැන් සසම්භාර කියනකොට තේරුම් ගන්න අපි යම්කිසි දෙයක් දැනගන්න දේ රඳා පවතින දෙයක් තියෙනවා. දැන් අපි ඇහෙන් පේන දේ කොහේ හරි තියෙනවා. දැන් අපිට ඇහෙන් පෙන්වන්නේ වර්ණයක්නේ. මේ වර්ණය තියෙනවා. දැන් ඉස්සෙල්ලා රෝස මල ගත්තා නම් මේ රෝස මලේ තියෙන සතර මහා ධාතුවේ තමයි මේ වර්ණය තියෙන්නේ. ඒක රඳව ගන්න ගතිය. අන්න ඒකට කියනවා සසම්භාර ධාතු කියලා. ඉතින් අපිට හිතෙනවා එතන ධාතුව තියෙන හින්දා එතන ඒ වර්ණය තියෙන්නේ සතර මහා ධාතුව තියෙන තැන කියලා. එතකොට ඒක නුවණින් බලන හැටියක් මං කිව්වා. අර අපේ ඇහැ වෙනස් වුණොත් ওই වර්ණය මොකද වෙන්නේ? අපි පාට කණ්ණාඩියකින් බැලුවොත් පේන පාටත් එතකොට අර සතර මහා ධාතුවේමද තියෙන්නේ. ඒත් ඒ පේන පාට තියෙන්නේ ඒ මල තියෙන තැනමයි කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට ඒක රඳා පවත්වන ගතියෙන් ධාතු කියන එක සසම්භාර ධාතු. ඊළඟට හතරවෙනි ආකාරය තමයි මේ ආරම්මන ධාතු කියන එක. ඒක අට කතාවල සඳහන් වෙන්නේ ආරම්මන ධාතු කියන එක. දැන් කසින භාවනා වඩන අයගේ විස්තර කරනවා. ඔයගොල්ලෝ අහලා ඇති කසින භාවනාවක් කරන්නේ අපි එළියේ කසින මණ්ඩලයක් හදාගෙන පාටක් හරි පටවිය වගේ දෙයක් හරි නැත්නම් රතු පාට, නිල් පාට ඔය වගේ පාටක් දිහා බලාගෙන ඉස්සෙල්ලා S2 බලා ඉන්නවා. ඔය බාහිරේ තියෙන ඒ හදාගත්තු කසින මණ්ඩලය කියන එක. ඒකට බාහිරේ තියෙන දේ. ඊළඟ ටිකක් වෙලා බලා ඉඳලා ඔක හිතට හොඳට අරමුණ අරගෙන ඊළඟට ස්පියාගෙනත් ඔක පේන මට්ටමකට ගන්නවා. පේන්නේ නැති වෙනකොට ආයෙ S වරලා අරක දිහා බලන් ඉඳලා ආයෙ S වහගෙන ඔහොම ඔහම කරගෙන යනවා. කොයිලා හරි S වහගෙන ඉද්දිත් මේ කසින මණ්ඩලේ පේන මට්ටමකට. දැන් බලන්න එළියේ පටවිය දිහා බලා හිටියා. පටවි කසිනේ වඩද්දි ඊට පස්සේ ඔක ස්පියාගෙනත් අර කසින මණ්ඩලයේ හිතේ හදාගෙන දැන් නිමිත්තක් හදාගෙන ඒත් බලා ඉන්නේ පටවිය දිහා. දැන් ඔන්න එතකොට ඔතන පේනව නේද ආරම්මණයක් විදිහට දැන් ධාතුව පිහිටලා තින්නේ. එතකොට ඒක ආරම්මන ධාතු. ඔක අපි ඒ පොතේ තියෙන විදිහ අපේ ප්‍රායෝගික පැත්තෙන් අපිට තව බලන්න පුළුවන්. දැන් අපිට ඈත ගින්දර පේනකොට අපිට හිතෙනවා අතන හරි රස්නී. දැන් ඇහැට කවදාවත් රස්නී දැනෙන්නේ නැහැ නේ. හැබැයි අපිට තේජෝ ධාතුව දැන් අරමුණු වෙලා. එතකොට පේනව නේද ආරම්මන මට්ටමින් ධාතුව තියෙනවා. මෙන්න මේ විදිහේ සතර ආකාරයක් තියෙනවා ඔය සතර මහා ධාතුෙත් දැනගන්න. මම හිතන්නේ මේකත් දැනගත්තොත් ටිකක් ඔය සතර මහා ධාතුව ගැන තව ටිකක් තේරුම් ගන්න පහසු වෙයි. ඒ ටිකත් එක්කම මම අපි ආයේ ටිකක් අදහස් විමසමු. තෙරුවන් සරණයි.
හොඳයි, කල්‍යාණ මිත්‍රන්ට එක දෙන්න පුළුවන්. දැන් කරපු සාකච්ඡා වාසයෙන් තවදුරටත් කරුණු යමක් තියෙනවා නම් ඒ වගේම අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. දැන් ඔබතුමා මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරේ, දැන් මෙතනදී රූපය රූපයක් වුණේ එතන නැත්නම් මේ රෝසමල කියලා මට ගේන්න හිතුනේ මෙතන මමෙක් ඇති වෙච්ච නිසාද, මමෙක් ඇති වුණේ දැන් ඇසට රූපයට සාපේක්ෂව ඇස ඉපදුනා හේතුඵල ධම අනුව හේතුඵල ධම අනුව දී රූපේ නැති වෙනවත් සමගම ඇස ඉතිරිව නැති ඉතිරිකක් නැතිවම නැතිව යනවා. ඒ ඇසේ සත්‍යයයි මේ ආව ආකාරයට තමයි මේ ආයතන නැති වෙලා යන්නේ. ආයතන නැතිවීම කියන්නේ දැන් මම එක් නැති වෙලා යනවා. මේ විදිහටද මේ භාවනාව යත කරන්න ඕනේ? එතෙන්දී මම කිපදුම තමයි මූලිකම ප්‍රශ්නේ ඇති වුණේ කියන එකද කියන එකයි මගේ ප්‍රශ්නේ.
හොඳයි, එතන දැන් මේ භාවනාව කරන්නේ කොහොමද කියන එකට වඩා මෙතන අපි මේක කරන්න ඕන කොහොමද මේ මේ බුදු දහම අනුව මේකේ මොකක්ද අවබෝධේ, මොන විදිහට කළොත් මේ අවබෝධය ලැබෙයිද කියන එකත් එක්ක බලන්න කියන එකයි මම ගොඩක් මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් අපි මොන භාවනාව කළත් අපේ එක පැත්තකින් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන, තව පැත්තකින් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන. ඔය දෙක ටාගට් කරගෙන තමයි අපි මොනවා හරි භාවනාවක් කරනවා නම් අපි කරන්න ඕන. ඉතින් මේ මේ ආර්ය දර්ශනය අනුව නැත්තම් අපිට භාවනාවලයි දෙන්න පුළුවන් ඕන විදිහකට. හැබැයි මේකෙන් මේ දේ සිද්ධ වෙනවද කියන එක තමයි අපි නුවණින් විමසන්න ඕන. ඉතින් ඒක උදව් වෙනවා මම හිතන්නේ මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න.
ඇහෙන්නේ
නැද්ද? තෙරුවන් සරණයි. එහෙනම්
දැන්
අපෝ එහෙනම් නේද? ඔව්. එතකොට අපි දැන් මේ භාවනාව කළොත් මේ අවබෝධ ලැබෙයිද? එතන අවබෝධ කියන එකේ අපේ දැන් සංයෝජන 10ක් කඩන්න තියෙනවා. එතන අපේ මූලික සංයෝජන 3 කඩන්න තමයි අපි මුලින්ම මේ උත්සාහ කරන්නේ. එතකොට ඒකෙත් ප්‍රධාන වෙන්නේ සක්කාය දිට්ඨිය කියලා මම හිතන්නේ හැමෝම දන්නවා. එතකොට මේ විදිහට භාවනා කළොත් සක්කාය දිට්ඨිය කැඩෙයිද? එහෙම නැත්නම් මේ විදිහට අපි භාවනා කිරීම තුළින් අපිට චතුරාර්ය සත්‍ය යම් මට්ටමකට දැන් ඉන්නවට වඩා ගැඹුරට අවබෝධ වෙයිද කියන අන්න එහෙම නුවණක් ඇතුව තමයි මේ නුවණක් ඇති කරගන්න තමයි අපි ධර්මය අහලා සාකච්ඡා කරලා අර සුතමේ ඥානය, චින්තාමේ ඥානය එක ඊළඟට භාවනාමේ ඥානයට ගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ සාකච්ඡා ටික ගෙනියන්නේ. ඉතින් එතෙන්දී අපි බුදුදහමට අදාළවම දැන් මූලික කරුණු ටිකක් තියෙනවා. දැන් අපි එකක් තමයි අර මේක බලන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන දැනගන්න නම් තමන් තුලින්, ඒ කියන්නේ බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් මේක බලන්න කියලා. එතකොට තමයි ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි කෙනෙකුට තේරුම් ගන්න වෙන්නේ. තව විදිහට කිව්වොත් ලෝකය මොකද්ද, ඒ ලෝකයේ අන්තය මොකද්ද කියලා දකින්න පුළුවන් වෙන්නේ. ඒකම තව දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ පැත්තෙනුත් ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ කරන භාවනා මේ ලෝකය කියන එක ඒ අපි බාහිරෙන්ද හොයන්නේ තමන් තුලින්ද හොයන්නේ? බාහිරෙන් හොයන්න නම් ඇයි අපි බාහිරෙන් හොයන්න පෙළඹිලා තියෙන්නේ? ඇයි මේක තමන් තුලින් බලන්නේ නැත්තේ? එතකොට ඒ තමන් තුලින් කියන එක ලෝකය තමන් තුලයි කියන අවබෝධය ආව දවසට තමයි තමන් තුලින් බලන්න පටන් ගන්න. එතකන් අපි මේවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරන තාක්කල් එළියෙන්මයි ඕක හොයන්න හදන්නේ. දැන් ඔබතුමාගේ රෝසමලේ උපමාව ගත්තහම දැන් මම අහන්න පුළුවන් දැන් රෝසමලේ කඩේ ඉඳලා මෙහෙට ගෙනාවේ ඇයි? මෙතෙන්ට ගේන්න හිතුනේ ඇයි? ඒක ඒ පැත්තත් බලන්න පුළුවන්. දැන් එතන මම ප්‍රශ්න කරන්නේ රෝසමලක් තියනවා කියලා දැනගත්තු හින්දා නේද ඔය ඔක්කොම සිද්ධි ටික උනේ? එළියේ රෝසමලක් තියෙනවා. එතකොට අන්න ඒ අවබෝධයට ආවේ කොහොමද? ඒ දැනුවත් වීමට ආවේ කොහොමද? ඒ දැනුවත් වීම ඉඳන් නේද අපි ওই කරන ක්‍රියා ඔක්කොම කරන්නේ. එතකොට ඒ දැනුවත් වීම එන්න නම් අපිට අනිවාර්යයෙන්ම ආයතනයක් හරහා දැනගන්න වෙනවා. මොකද විඤ්ඤාණයකට පහළ වෙන්න බෑ ආයතනකින් තොරව. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා මොන ආයතනද උතන උදව් වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න. අන්න ඒ පැත්ත තමයි මම මේ නුවණින් විමසන්න කියන්නේ. ඒ මේ මාර්ගේ වඩන්න අවබෝධය ගන්න. එතකොට දැන් මේ රෝස මලක් තියෙනවා කියලා මුලින්ම දැනගත්තේ ඇහෙන් දැකලා නම් අපිට ඇහැ පිළිබඳව පිරිසිඳ දකින්න වෙනවා. ඇහි ඇත්ත ඇති හැටි ටිකක් නුවණින් විමසන්න වෙනවා. එතකොට ඇහෙන් දැකලා යම්කිසි දෙයක් දැන ගැනීම මම උදාහරණයක් දුන්නේ අර වතුරට එබෙන බල්ලා යම්කිසි දෙයක් දැනගත්තා වගේ මට්ටමකට අපිව පත් වෙන්න පුළුවන්ද? අපි එළියේ මේ දැකපු දේ එළියේ තියෙනවමයි කියන මට්ටමට ගියොත් නැත්නම් එළියේ තියෙන දේමයි මෙහෙම පෙනුනේ කියන මට්ටමට ගියොත් අර තේරුම් ගන්න ඒ බල්ලගේ දෘෂ්ටියමයි ඉන්නේ. එතකොට ඇහැ නිසා අපි දැනගන්න ස්වභාවය එකක්, බාහිරේ පවතින ස්වභාවය වෙන එකක්. ඔන්න ওই දෙක කඩා ගන්න වෙනවා. ආයි කියන්නම් ඇහැ නිසා අපි යමක් දැනගත්තා නම් ඒ දැනගන්න ස්වභාවය එකක්. ඒක බාහිරේ පවතින ස්වභාවය නෙවෙයි. බාහිරේ පවතිනවා නම් පවතින්නේ අන් ස්වභාවය. ඒක ගැන අපි දන්නේ නැහැ. දැනට අපි නිකන් නමක් දුන්නොත් සතර මහා ධාතුව කියලා අපිට කතා කරන්න ලේසි. එතකොට ඒ ස්වභාවය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි දැනගන්නේ අපි දැනගන්න ස්වභාවය. අපි දැනගන්න ස්වභාවයට එන්නේ මේ ආයතනකින් පෙන්නන මට්ටමයි. එතකොට ඔන්න ඔය දෙක වෙන් කරන්න වෙනවා. අපි මේ දැනුවත් වුණ ස්වභාවයමද බාහිරේ තියෙන්නේ. අපි ලෝකෙට ආйти මට්ටමේ ওই දෙක එකක් කරලා තමයි මෙච්චර කල් සසරේ ආවේ. තාමත් ලෝකෙ පිළිගන්නේ මේ දැනගත්තු දෙයමයි එළියේ තියෙන්නේ. මම රෝස මලක් තියනවා කියලා දැනගත්තා. ඒ රෝස මලම තමයි මං අරන් ආවේ. මේ රෝස මලම තමයි ওই එළියේ තියෙන්නේ. මං ඇල්ලුවොත් අල්ලන්නේ ওই රෝස මලමයි. මේ ඇහෙන් දැකලා දැනගත්තු රෝස මලමයි කියන මට්ටමක තමයි අපි ඉන්නේ. එතකොට ඔතන එක පැත්තකින් තේරුම් ගන්න තියෙනවා ඔතන යම්කිසි මුලාවක් තියෙනවා කියලා. ඒ මුලාව අඳුරගන්න එක එක විදිහට මේ ධර්මයෙන් හරහා උස්සලා බලන්න පුළුවන්. එකක් තමයි දැන් ඇහෙන් දැකපු මල අල්ලන්න පුළුවන්ද? ඒ වගේම ඇහෙන් දැකපු මල එළියේ තියෙන ස්වභාවයමද? නැත්නම් අපි මේ දැනගත්තු ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්ද? ඒවා එකපාර අපට නොතේරෙන හින්දා තමයි අපි අර උපමා වලින් නිතරම පෙන්වන්නේ අර වතුරට ඉබෙන බල්ලා මේ මට්ටමට රැවටුනේ ඇයි? නැත්තම් මිරිඟුව දැකලා අපි වතුර තියනවා කියලා හිතනවා නම් ඒ මට්ටමට යන්නේ කොහොමද? මේවා බුදුරජාණන් වහන්සේම ගත්ත අර සංඥාව මිරිඟුවට උපමා කළානේ. එතකොට අපි මිරිඟුව දැකලා වතුර තියනවා කියන මට්ටමේද ඉන්නේ? අපි ලෝකේ දෙයක් තියනවා ඒ දෙයමයි මේ දැනගත්තේ කියනවා නම් අර මිරිඟුව පේනකොට එළියේ වතුර තියනවා කියලා බාරගත්තා වගේ මුලාවකට අහු වෙලා තියනවා අපි මේ මේ එක ධර්මයට අනුව බලනකොට. ඒ ගැන යම්කිසි එක අපිට එකපාරටම අවබෝධ වෙනකන් ඔක පැහැදිලි වෙන්නේ නැහැ. හැබැයි අපි දැන් බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි ශ්‍රද්ධාවකින් මේ ධර්මය ගැන ශ්‍රද්ධාවකින් මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඇයි අපට ඒක පේන්නේ නැත්තේ? පේන්න නම් දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න මේ විදිහට බලන්න. එතකොට ඕක පේයි. එතෙන්දී තමයි මේ අනිච්ච සංඥාව වඩන්න. කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා අවබෝධ වෙන්නේ කියලාත් විස්තර කරනවා. ඉතින් අන්න ඒ පැත්ත තමයි මම මේ විස්තර කරන්න උත්සාහ කළේ. ඉතින් ඒක අර අනිච්ච සංඥාවේදී අපි එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියලා බැලීමට වඩා වෙනස් පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා කියන එක තමයි අර අනිච්ච සංඥා සූත්‍රයේ හැම කියලා පැහැදිලි කරන්න උත්සාහ කළේ. පැහැදිලිද දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන මේලා මෙතන හිටියේ නැතත් සුසිත රාජපක්ෂ මහත්මයා අද දින සහභාගී වෙනට ඔබට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ඒ අඩුව අපිට දැනුනේ නැහැ. දරුවත් මහත්මයා අපිට කාලට වෙලාවට ඒක හැමෝම සම්බන්ධ කරලා මේ සාකච්ඡාව ගෙනියන්න අපිට අනුග්‍රහයක් දැක්වුවා. ඔබතුමාට බොහොම පිං දරුවත් මහත්මයා. ඒ වගේම අපි අදත් කතා කරේ කලින් සාකච්ඡා කරපු කොටස්මයි. අපි බලාපොරොත්තු වෙනවා, මම හිතන්නේ කොග්ගල්ගේ මහත්මයා හැම මාසිකම තුන්වෙනි ඉරිදා තමයි සාකච්ඡාවට අපිට සම්බන්ධ වෙන්නේ. අනිත් දවස් වල සාකච්ඡාවට ඉදිරිසිංහ මහත්මයා, ජයසිංහ ඉදිරිසිංහ මහත්මයා සම්බන්ධ වෙනවා. ලබන පාර අපි තරම වෙනස් සූත්‍ර කොටසකුත් සම්බන්ධ කරගෙන කතා කරමු. හැබැයි ඉතින් මොනවා කතා කරත් බුදුරජාණන් වහන්සේ මේ කතා කරපු ආයතන එහෙමත් නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොරව අපිට දෙයක් කතා කරන්න අමාරු වෙනවා. කොහොම නමුත් අපි තවදුරටත් ඉදිරියට මේ සාකච්ඡාව ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම සාවනට සිසිලස වෙනුවෙනුත්, ඒ වගේම මෙතන අපිට සම්බන්ධ වෙලා ඉන්න කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත්, ඒ වගේම මෙහි පටිගත කිරීම අසන කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් සාවනට සිසිලස වෙනුවෙන් කොග්ගලගේ මහත්මයාට අපි කෘතඥතාව පළ කරනවා. අද මේ විදිහට අපිට සම්බන්ධ වෙලා ධර්ම කරුණු පැහැදිලි කර දීම ගැන. ඉතින් අපි නැවත වාරයක් හමුවෙමු. ඒ වගේම විශේෂ දැනුම් දීමක් කරන්නත් තියෙනවා අපිට හෙට.